අපිට සිංහතුනේ අද අපේ මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාගේ ආරාධනාවෙන් මේ පින්වත්තුන් සමග කෙටි ධර්ම සාකච්ඡාවක් කරන්නයි අපි මෙහි වැඩම කරේ. එතෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාකච්ඡා කරලා අවබෝධ කරගන්න ලැබීම අවස්ථාවක් ලැබීම අපේ ජීවිතයට ලොකු වාසනාවක් කියලා හදවතින් නැගෙන ප්‍රීතිය ප්‍රකාශ වෙන ආකාරයට සාදුකාරයක් දෙන්න. බුදුරජාණන් වහන්සේ අරහං රාග දේශ මොහ දුරු කරලා අපටත් රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාව කියලා දෙනවා. ඒ නිසා අරහං බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, ප්‍රත්‍යඥාන වශයෙන් පරිවර්ත තුනකින් ආකාර 12කින් අවබෝධ කරගෙන අපටත් කියලා දෙනවා මේක තමයි දුක, මේකයි දුකේ හට ගැනීම, මේකයි දුක නිරුද්ධය, මේකයි දුක නිරුද්ධ වෙන මාර්ගය කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය. අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න. එනම් බුදුරජාණන්සේ සම්මා සම්බුද්ධ ගුණෙත් අපි සරණ යන්න ඕනේ. ඒ බුදුරජාණන්සේ විද්‍යාචර්ණ සම්පන්නයි. තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත විද්‍යාව මේ චතුරාර්ය සත්‍යයට අනුවම තමන් වහන්සේගේ ජීවිතේ පැවැත්තුවා. උන්වහන්සේ යම් දවසකද බුද්ධත්වයට පත් වුණේ පිරුණම් පාන තෙක්ම චතුරාර්ය සත්‍යයට අනුවමයි ජීවිතේ පැවැත්තුවේ. මේ බුදුරජාණන්සේ අපිට දේශනා කරනවා මේ විදිහට නිරන්තරයෙන් චතුරාර්ය සත්‍යයට අනුව ජීවිතේ පවත්වන්න. එහෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට, නහයෙන් ගඳ සුවඳ වෙනකොට, දිවෙන් රස විඳිනකොට, කයෙන් පහස විඳිනකොට, හිතට ධම්මයක් එනකොට චතුරාර්ය සත්‍යයට අනුව ජීවිතේ පවත්වන්න අපිට එතකොට බුදුරජාණන්සේගේ විද්‍යාචර්ණ සම්පන්න ගුණේ සරණ යන්න වෙනවා. ඒ බුදුරජාණන්සේ සුගතයි. සුන්දර වූ ගමනක් ගිහිලා නිවන අවබෝධ කරගත්ත. මේ සුන්දර ගමන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. මේක ඍජුවම කෙලින්ම නිවනට තියෙන මාර්ගය. හරියම සුන්දරයි. ඉතින් මේකේ තියෙන චතුරාර්ය සත්‍ය සිහිය නිරන්තරයෙන් පවත්වන්න තියෙන බුදුරජාණන්සේ අපිට කියලා දෙනවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය හිතට කල්පනාවක් එනකොට, වචනයක් ප්‍රකාශ කරන්න ලෑස්ති වෙනකොට, කයින් ක්‍රියාවක් කරන්න ලෑස්ති වෙනකොට, ඒ වගේම අපි ජීවත් වෙන්න යොදන උපාය තුල මේ චතුරාර්ය සත්‍ය සිහිය පවත්වන්න කියලා. මේකට වීරය කරන එකට කියනවා සම්මා වායාමේ. මේ වීරය පවත්වා ගන්න පුළුවන් කාලයට කියනවා සම්මා සතිය තිබුණා කියලා. මේ මාර්ගංග හත වඩනකොට සම්මා සමාධි බේටම වැඩෙනවා. එමනම් මේ නිවන අවබෝධ කරගන්න අපි අනිවාර්යයෙන්ම මේ සුගත ගුණේ සරණ ගිහිල්ලා ඒ බුදුරණන්සේ අපිට දේශනා කරපු ආකාරයට ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න ඕන. ඒ බුදුරණන්සේ ලෝක විදුමේ සියලු ලෝකයන්ගෙන් නිදහස් වුණා. ඒ බුදුරණන්සේ මේ සතර අපායෙන්, ඒ වගේම මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක හැම එකකින්ම නිදහසලා ආයේ උප්පත්තියකට යන්නේ නැති තැනකට සකස් කරගත්තා මේක. එමනම් අපිත් කරන්න තියෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේක දුක, මේක දුකේ හට ගැනීම, මේක දුක නිරුද්ධය, මේක දුක නිරුද්ධ වෙන මාර්ගය කියන මේ හතර අවබෝධ වෙනකොට අපි ලෝභ දේශ මොහ නැති වෙනවා. දුකෙන් නිදහස් වෙනවා කියලා කියන රාග දේශ මොහ නැති වෙන තැන. එතකොට අපි තණ්හාවෙන්නේ නැහැ. තණ්හාව නැත්තරම නැති වෙනවා. එතකොට උපාදානය වෙන්නේ නැහැ, භව වෙන්නේ නැහැ, ජාති ආය උප්පත්තියකට යන්නේ නැතු යනවා. එහෙමනම් අපි බුදුරණන්සේගේ මේ ලෝකවිදු බුදු ගුණයත් අපි සරණ යන්න වෙනවා. ඒ වගේ මේ බුදුරණන්සේ අනුත්තරෝ පුරුෂ ධම්ම සාරතේ, මේ පුරුෂයන් දමණය කරන ශ්‍රේෂ්ඨ නායකයන් වහන්සේ කෙනෙක්. තේ බුදුරජාණන් වහන්සේ අසංකීය කල්පලක්ෂ 20ක කාලයක කර ආර්ය පරේෂණයක ප්‍රතිඵලයක් හැටියටයි අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා දෙන්නේ. ඉතින් අපිව දමණය කරන්න දන්නේ බුදුරජාණන් වහන්සේ විතරමයි. වෙන කවුරුත් අපිව දමණය කරන්න දක්ෂයෙක් නැහැ. අපි සාමාන්‍යයෙන් කැලෙන් අලියෙක් අල්ලන් ආවොත් අපිට කිව්ව විදිහට අපි ඒ අලියා අපිට වැඩ කරලා දෙන්නේ නැහැ. අපි කිව්ව කොටයක් උස්සලා ගෙහෙලා ලීරණ තැනකින් පට්ටලයක් උඩින් තියන්න කියලා, එයා ඒ වැඩේ වෙනුවට අපි උස්සලා පොළවේ ගහයි. මොකද ඒ අලියා හීලා වෙලා නැහැ, තාම වල් සතේ. ඉතින් ඒ වගේ තමයි අපිට මේ ධර්මාර්ගයේ හම්බ වුණත් අපි හික්මෙන්න ඕනේ මේ ධර්මාර්ගය ප්‍රගුණ කරන්න. මේක වැඩෙන්නේ සීලය තුල. ඒ නිසා අපිට අපව හික්මවන්න දක්ෂයෙක් හොයාගන්න වෙනවා. ඉතින් අපව හික්මවන්න දක්ෂයා තමයි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති ගුණයේ තියෙන බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම විනය දෙක අපිට දේශනා කරලා තියෙනවා. කළ යුතු දේ තියෙනවා, නොකළ යුතු දේ තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ අපිට යම් අනුශාසනාවක් කරා නම් මේක කරන්න, මේක කරන්න එපා කියලා. අපි කරන්න කියපු දේ කරන්න ඕන, කරන්න එපා කියපු දේ නොකරන්න ඕන. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානම්, සියලු දෙව මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බුදුරණන්සේ සංසාර කාන්තාරයෙන් තමන් වහන්සේ තෙගඩ වෙලා අපිවත් තෙගඩ කරවනවා. මේ ලෝකේ වෙන කිසිම මේ විශ්වයේ කිසිම දෙවිය බ්‍රාහ්මයක් ශ්‍රමණ බ්‍රාහ්මණේ නැහැ. තමන් වහන්සේ සංසාර කාන්තාරයෙන් ගොඩ වෙලා අපිට එකඩ කරන කෙනෙක්. සමහර අය ඉන්නවා ශාස්ත්‍රුන් වහන්සේලා, ඒගොල්ල දේවත්වයේ ඉන්නේ. සමහරු බ්‍රාහ්මණය හැටියට ඉන්නේ. ඉතින් ඒ අය ආපහු සතර පායට එන්න වෙනවා. සංසාර කාන්තාරයෙන් ගොඩ වෙලා නැහැ. එහෙනම් සංසාර කාන්තාරයෙන් ගොඩ වෙලා අපිවත් එකඩ කරන එකම එක ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නේ සත්තා දේවමනුස්සානං ගුණේ තියෙන බුදුරජාන් වහන්සේ. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඒ ශාස්ත්‍රත්වය පිළිගන්නවා. අපේ සත්තා දේවමනුස්සානං ගුණේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රත්වය පිළිගන්න වෙනවා. අපි වෙන කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු, දෙවියෙකු, බ්‍රාහ්මණයෙකු කිසිම කෙනෙක් අපේ සරණ යන්න හෝ පිහිට පතන්න අපිට අයිතියක් නැහැ. එහෙම සරණ ගියොත්, පිහිට පැතුවොත් අපි අර අභිටාන හයෙන් එකට වැටෙන එක පංචාන්තර කර්මයක්. එහෙම නැත්නම් වෙනස් ශාස්ත්‍රවරයෙකු සරණ ගියොත් අපිට මේ නිවන අහිමි වෙනවා කියලා බුදුරණන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. එහෙමනම් අපිට කිසිම අයිතියක් නැහැ මේ නිවන් මාර්ගේ යන අපිට වෙනස් ශාස්ත්‍රවරයෙකු සරණ යන්න හෝ පිහිට පතන්න. අපි බුදුරජාණන් වහන්සේ විතරමයි සරණ යන්නේ, වෙන කිසිම ශාස්ත්‍රවරයෙකු සරණ යන්නේ නැහැ. ඒ වගේ මේ බුදුරණන්සේ බුද්ධයි, අපේ බුද්ධියට ගෝචර වෙන්න ධර්මය දේශනා කරලා තිනවා. මේ බුදුරණන්සේට ඒ ධර්මය අවබෝධ කරන්න අසංකේය කල්පලක්ෂ 4ක් හෝ 20ක් වගේ කාලයක් ගෙහිලා තියෙනවා. හැබැයි එච්චර කාලයක් ගියත් මේ බුදුරජාණන්සේට පුළුවන් ගාථා දෙපද කියනකොට, ගාථා හතර පදේ කියනකොට, කෙටි සූත්‍රයක් දේශනා කරනකොට අනිත් පැයට ධර්මය අවබෝධ කරවන්න. මොකද අපිට කොයි ආකාරයට කිව්වොත්ද වැටහෙන්නේ කියන අවබෝධය බුදුරජාණන්සේට තියෙනවා. ඒකට කියනවා අපි බුද්ධයි කියලා. බුද්ධියට ගෝචර වෙන්න ධර්මය දේශනා කරන්න දන්නවා. එමනම් අපිත් කරන්න තියෙන්නේ මේ බුදුරජාණන්සේ යම් කිසි ධර්මයක් දේශනා කරා නම් ඒ ධර්මය හොඳින් ශ්‍රවණය කරලා මතක තියාගෙන නිතර නිතර මෙනෙහි කරලා අපේ ජීවිතය ඒ තුලින් ඒ ධර්මය අපි අවබෝධ කරගන්න ඕන, අපේ බුද්ධියට ගෝචර කරගන්න ඕන. එතකොට අපිට මේ නිවන අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේ මේ බුදුරණන්සේ භගවා භාග්‍යවන්තයි. ඒ බුදුරණන්සේට අනන්ත ගුණ තියෙනවා. හැම ගුණයක්ම දරා ගන්න භාග්‍යවන්තයි. අපිට එහෙම චූටි ගුණයක් තිබ්බොත් අපි මාන්නෙන් ඉදිමිලා පිම්බිලා පිපිරිලා විනාශ වෙලා යනවා. හැබැයි ඒ බුදුරජාණන්සේට අනන්ත ගුණ තිබිලත් ඒ හැම ගුණයක්ම දරා ගන්න වාග්යවන්තයි. බුදුරණන්සේ සමහර කාලවලල පිණ්ඩපාත චාරිකාවේ වැඩියම දාන දෙන්නේ නැහැ කවුරුවත්. නිශ්ශබ්දව නිරාහාරව ඉන්නවා. අද කාලේ හැම දෙයක් අපිට උනොත් අපි සටන් පාට කියාගෙන කෑ ගහගෙන යුද්ධ කරගෙන යනවා. මොකද හේතුව අපේ මාන්නේ තියෙන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේට කිසිම මාන්නයක් නැති නිසා ඒ බමුණු දානෙ දෙන්නේ නැතුව ගිය වෙලාවේ මාර ආවේසලා දානෙ දෙන්න ගෙතින් නිශ්ශබ්දව නිරාහාරව හිටියා. මොකද ඒ ගැන හිතේවත් නැහැ. හිතුවොත් දෙවියෝ ඒක දැනගෙන විතක්ක ਵਿਚාර දැනගෙන දානෙ දෙන්න කරදර වෙයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ වැඩිහම කුම්භකාර ශාලාවල තමයි ලැබුම් ගන්න පැදුරක් කියලාගෙන ඒක තමයි සැතපෙන්නේ. එහෙම නැත්නම් ගහක් යට තනකොළ ටිකක් දාගෙන සැතපෙන්නේ. තේ බුදුරණාන්සේට පුළුවන්කම තියෙනවා ඕන තරම් දේවල් මවන්න. ඒ බුදුරණාන්සේට විතරක් නෙවෙයි, බුදුරණාන්සේගේ ශ්‍රාවකයන් අවුරුදු 7 වයස තියෙන කදිරවණේ රේවත හඳුරෝ විශාල මාලිගා පැම්පකුණු උයන්වතු වවනවා බුදුරණාන්සේ ඇතුළු සංඝයා වහන්සේලා 500ක් එහෙ වැඩම කරනවා කියපුවාම. ඉතින් ඒ වගේ අවුරුදු 7 වයස තියෙන ශ්‍රාවකයන් දෙච්චර මවන්න පුළුවන් නම් බුදුරණාන්සේට කොච්චර මවන්න බැරිද? ඒ වුණාට හැන්දෑවට ලැබුම් ගන්න කුම්භකාර ශාලාවක පැදුරක් කියලාගෙන ඒ පැදුරේ, එහෙම නැත්නම් ගහක් යට තනකොළ ටිකක් කියලා ඒ ටික තමයි. මොකද බුදුරණන්සේ හැම දෙයක්ම දරා ගන්න භාග්‍යවන්තයි. මාන්නය කියන එක නැත්තටම නැති කරලා. ඉතින් අපිටත් මේ බුදුරජාණන්සේගේ නවරහදී බුදුගුණයන් සරණ යෑමෙන් අන්තිම ගුණේ සරණ යනකොට අනාගාමි බ්‍රාහ්මයාටත් තියෙන ප්‍රශ්නේ විසඳිලා මාන උද්දච්ච කියන අන්තිම සංයෝජන තුනත් නැති වෙලා රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. එවනම් බුදුරජාණන්සේගේ අනන්ත ගුණ තියෙන තැනින් ගුණ නමයක් අපිට තෝරලා දේශනා කරලා තියෙන්නේ. මේ නමේ යම් කෙනෙක් හොඳට දැනගෙන තමන්ගේ ජීවිතය තුළ මේ ගුණ නමේ වැඩුවොත් එයාට පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ නවරහදී බුදුගුණ දිවි හිමියෙන්ම සරණ යනවා. නවරහදී බුදුගුණයන්ට මම වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා කියලා නමස්කාර පාඨය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, సంఘం శరణం గచ్చామి, ద్వితీయంపి బుద్ధం శరణం గచ్చామి, ద్వితీయంపి ధమ్మం శరణం గచ్చామి, ద్వితీయంపి సంఘం శరణం గచ్చామి, తతీయంపి బుద్ధం శరణం గచ్చామి, తతీయంపి ధమ్మం శరణం గచ్చామి, తతీయంపి సంఘం శరణం గచ్చామి, పాణాతిపాత వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, అదిన్నాదాన వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, కామేసు మిచ్చాచార వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, ముసావాద వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, పిసునావాచా వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, పరుసావాచా వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, సంప్రప్పలాపా వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, మిచ్చా ఆజీవా వీరమణి సిక్ఖాపదం సమాధ్యామి, ఆర్యష్టాంక మార్గే వెడీమట ఉపకార అప్పినిస తిసరణ సహిత ఆజీవ అష్టమక శీలే సమాధాన నియమట లభీమ భాగ్యాక్మైకేల హదవతి నగిన సాధుకార్య దిన వాసనవంత పింగతుని అపే మంగతున మీట వసర తునకట తునహమారకట ఇతర కలినుత్ మే స్థానేది మే ఆకారట నమే గిహి ఎక్కటియట మే పింగతున సమగ సంబంధ సాకచ్చావక్ కర్ల మతకతి. ඊට පස්සේ කාලෙකට පස්සේ තමයි අපේ රවි මහත්තයා අද දවසේ අපිට ආරාධනා කරේ. ඉතින් ඇත්තටම මම දන්නවා මේ පිඟුතුන් සෑහෙන දීර්ඝ කාලයක් තිස්සේ අකණ්ඩව පවත්වාගෙන යන වැඩසටහනක් මේක. ඉතින් අපිට විශේෂයෙන් මෙහි කියන්න දේවලුත් ඇත්තටම නැහැ. මොකද මේ පිඟුතුන් ගොඩාක් ධර්මය ප්‍රගුණ කරන, ධර්මය තුල ඉන්න, පණ භාවනා කරන, ඒ වගේම විවිධ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන ඒ අයගේ අනුශාසනා ලබන පිංගතුන් නිසා අපිට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් මට හරියට මතක් වුණේ මේ වගේ වැඩක් අර සාමාන්‍යයෙන් ස්කෝලේක විද්‍යාලයක එදා දවසේ ගුරුවරයෙක් හිග වෙලා තිබුණොත් අපි හිතමු ගෘහ විද්‍යා පන්තිය කියලා. ඉතින් ගෘහ විද්‍යා පන්තියට ගුරුවරයෙක් නැහැ. ගුරුවරයා හදිසි නිවාඩු ගිහිල්ලා. ඉතින් විදුහල්පතිතුමා මොකද කරන්නේ? කවුරු හරි වෙන ගුරුවරයෙක් ඔතෙන්ට දාන්න වෙනවා. ඉතින් එතන දාන්න වෙන ගුරුවරයෙක් හිටියේ නැහැ. හාමුදුරු කෙනෙක් විතරයි ඉන්නේ. හාමුදුරන් විතරයි ඕ පීරියඩ් එකක් තියෙන්නේ. ඉතින් හාමුදුරුවෝ ගෘහ විද්‍යාව ගන්නන්න දන්නේ නැහැ නේ. නමුත් ඇවිල්ලා අර ළමයි එක්ක සාකච්ඡා කර කර ඒ ළමයි කෑ ගහන්න නැතු ඉන්න වැඩසටහනක් හදන්න වෙනවා. ඉතින් ඒ වගේ වැඩක් තමයි අද අපි කරන්නේත්. මොකද මේ පින්වතුන්ට ගොඩක් දැනුගත් තියෙන බුද්ධිමත් ගිහි පැවිදි දෙපිරිසම ඇසුරු කරන් ලැබිලා තියෙන. ඉතින් අපි ඇත්තටම මේ ශ්‍රේෂ්ඨ නවකයෝ. ඉතින් අපි එච්චර මේ ධර්මයේ ප්‍රගුණ කරපුවත් නෙවෙයි. ඒ නිසා අපිත් මේ පින්වතුන් එක්ක අද දවසේ එකතු වෙලා අර ගෘහ විද්‍යාව පාඩම ගන්නට දන්නේ නැති වුණාට සතුට සාමීචයේදීලා කාලය ගත කරනවා වගේ අද දවසේ මම බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන් එක්ක සතුට සාමීචයෙන් මේ ධර්මය ගැන ටිකක් කතා කරගෙන කාලය ගත කරන්න. ඉතින් වෙනදට බණ භාවනා වැඩසටහන් කරන නිසා මම හිතනවා අද දවසේ අපේ දුර ප්‍රදේශයක ඉඳලා ඉතින් ආවේ අපිට ඇත්තට මෙහෙම දීර්ඝ වශයෙන් දෙයක් කතා කරලා ඉවරයක් කරන්න බැරි වෙයි. අපේ මහත්මයා කිව්වා වගේ මෛත්‍රිය ගැන කතා කරලා මෛත්‍රිය වඩලා ඉතින් සාහනෙන් අපිට මෛත්‍රිය වඩන්න මෛත්‍රිය ගැන කතා කරන්න ගියොත් පැය 3-4ක් යනවා. ඉතින් අපිට අද දවසේම තියෙන්නේ දැන් 8:30-9:00 කිට්ටුවේ නේද 10:11 පැය දෙකක් විතර වගේ තියෙන්නේ. ඉතින් ඒ කාලේ මම හිතනවා අපිට එහෙම දේවල් කරන්න. මම හිතනවා අද දවසේ මේ පින්වතුන්ටත් මටත් අපි හැම දෙනාටම ප්‍රයෝජනවත් වෙයි අපේ තියෙන ගැටලු සාකච්ඡා කර ගැනීමට මේ අවස්ථාව කරගත්තොත්. ඉතින් අපි මේ පින්වතුන් හැම දෙනෙක්ම ධර්මය ප්‍රගුණ කරන ධර්මාර්ගය තුල ඉන්න අය, ගොඩාක් දැනුගත්කම් තියෙන අය, ඉතින් අපි සාකච්ඡා කරමු හැමෝම එකතු වෙලා. එක්කෙනෙක් නෙවෙයි, මම විතරක් නෙවෙයි, හැමෝම එකතු වෙලා අපේ ගැටලු සහගත තැන් සාකච්ඡා කරලා අවබෝධයට ගමු. අපි අවසානයේ වෙලා විතර වෙන හැටියට මෛත්‍රී භාවනාව වඩලා අපේ ඒ පුණ්‍ය අනුමෝදන් කරලා ඒ වැඩ කොටස කරගමු. ඉතින් අපි විශේෂයෙන් මතක් කරනවා අපේ රවි මහත්තයා. ඉතින් එතුමා ඇත්තටම අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම මේ ධර්මාර්ගය යන ඇට අතහිත දෙන ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. ඉතින් කොහේ හරි කවුරු හරි මේ ධර්මාර්ග යන කෙනෙක් අපිට හම්බ වුණොත් අපි හොයනවා එයා කොහොමද මෙතෙන් ආවේ කියලා. අපිට හම්බ වෙන මුල තමයි රවි මහත්තයා. ඉතින් රවි මහත්තයාගේ ගෝලයෙක් තමයි. ඉතින් එතුමා ඇත්තටම එතුමා ශ්‍රීශේෂ පුද්ගලයෙක්. මොකද තමන්ගේ ශේෂ්ත්‍රය අත්හැරලා එතුමාගේ දැනුගත්කම් ඒ අධ්‍යාපන ඒ හැම දෙයක්ම පැත්තකින් තියලා මේ නිවන් මාර්ගය සම්පූර්ණ කර ගැනීමට ගිහි පැවිදි හැම කෙනෙකුටම උදව්පකාර කරන ඒ ගොඩාක් ಗುಣධර්ම තියෙන මහත්මයෙක්. ඉතින් එතුමාගේ ಗುಣ අපිට සිහි වෙනවා. මොකද අර පුජ්‍යලයෙන් අපිට හම්බ වෙනකොට අපි ඒ අය ගැන අපිට සමහරලාට ඕස්ට්‍රේලියාවේ පින්වතුන් අපි සමග සාකච්ඡා කරනකොට අපි හොයලා බැලුවොත් එහෙම මේගොල්ලෝ කොහොමද මේ ධර්මාර්ගයට ආවේ කියලා රවි මහත්තයා තමයි ඒ ඒ අය තැනට ගෙනල්ලා තියෙන. ඉතින් එතුමා ඒ විශාල කියන්න බැරි තරම් විශාල සේවයක් මේ ලෝකෙටම කරලා තියෙන සිංහල බෞද්ධයාට. ඉතින් ඒ නිසා අපි එතුමායි ගුණ සිහි කරගමු මේ වෙලාවේ. ඉතින් එතුමා නිසා තමයි අපිට මේ වැඩසටහන අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්කම තින්නේ. එතුමා මේ පින්වතුන් නිසාමයි එතුමා එතුමාගේ පෞද්ගලික කටයුතු පවා පසකින් තියලා මේ ධර්මාර්ගය තුළම මේ තමන්ගේ අධ්‍යාපන කටයුතුේ ඉහළට ගිය තැන් ඒ ඔක්කොම අතපසු කරලා මේ නිවන් මාර්ගය සම්පූර්ණ කරගැනීමට මේ පින්වතුන්ට උදව් උපකාර කරමින් ඉන්නේ. ඉතින් එතුමාට අපි කෘතගුණ සලකන්ට ඕන. එතුමායි ගුණ සිහි කරගෙන අපි අද දවසේ වැඩසටහන එහෙනම් ආරම්භ කරමු. මම මේ පින්වතුන් හැම කෙනෙකුටම ආරාධනා කරනවා. අපි මං හිතනවා කී 100ක් විතර ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. හැමෝටම පුළුවන් තම තමන්ගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මගේ දැනුම විතරක් නෙවෙයි, අපි හැමෝගෙම දැනුම එක්කාසු කරගෙන අපේ ප්‍රශ්න ගැටළු විසඳගන්න උත්සාහ කරමු අද දවසේ මුල් අදියර හැටියට. එහෙම හොඳයි නේද අපේ මාත්‍ය? හොඳයි. අපේ ප්‍රශ්න තියෙනවා අපි ඉදිරිපත් කරමු හැමෝම. ඔබතුමා ආරම්භ කරන මොනවද? අපේ මහාචාර්යතුමාගේ ප්‍රශ්නේ තමයි මේ අපේ මානසික වැටිච්ච වෙලාවට අපිට මේ සිහිය පවත්ව ගන්න බැරි හේතුව මොකද කියලා. ඉතින් ඇත්තටම දැන් අපි මානසික වැටෙනවා කියන්නේ කොතනද කියන එක අපි තේරුම් ගන්න ඕන. මානසිකව අපි ප්‍රකෘති තත්ත්වෙන් ඉන්නේ කොතනද, මානසිකව වැටෙන්නේ කොතනද කියන එක අපි තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. දැන් අපිට කණ්ණාඩියකින් අපි හිතමු අපි වාහනයක් පදවනවා. ඉතින් වාහනයක් පදවනකොට අපිට අර මැද තියෙන කණ්ණාඩියෙන් අපි ඒකට කියනවා සෙන්ටර් මිරර් කියලා නේද? ඒ මැද තියෙන කණ්ණාඩියෙන් අපිට පිටිපස්ස පේනවා. පස්සෙන් වාහනේනවා පේන. ඉතින් ආහනයක් පස්සෙන් ඇවිල්ලා නලාව නාද කරනකොට හෝන් ගහනකොට අපි කරන වැඩේ මැද කණ්ණාඩියෙන් බැලලා හිමින්සරේ අපේ වාහනේ පැත්තකට කරලා ඉඩ දෙනවා. දැන් මේ පෙඟතුන් හිතන්න ඔන්න ඔය වගේ අවස්ථාවක අපේ පැහැදිලි අවබෝධයක් තියෙනවා අර වාහනේ ඉස්සරහින් නෙවෙයි ඉන්නේ පස්සෙන් කියලා. දැන් යම් අවස්ථාවක අපේ හිත කලබලයකටපත් වෙච්ච වෙලාවක එහෙම නැත්නම් අපි ටිකක් ක්ලාන්ත ගතියක් වෙච්ච වෙලාවට එහෙම නැත්නම් අපිට පාඩුවක් සිද්ධ වෙච්ච වෙලාවක ඒ කියන්නේ අපේ හිතේ තියෙන කඩාවැටීම් වෙන අවස්ථාවක යම් ආකාරයකින් අර වාහනේ පදවන කෙනාට අදහසක් ඒවිද ඔය වාහනේ ඔය මෙහෙන් එන එකක් නෙවෙයි ඉස්සරහින්මයි එන්නේ කියලා පේන හැටි ඇත්තයි කියලා තේරෙයිද? කවද හරි ඒ කියන්නේ ඔක පස්සෙන් එන එකක් නෙවෙයි ඉස්සරහින් එන්නේ කියලා අර මානසික කඩාහැලීම තුල වැටහීමක් වෙයිද? කවදාවත් වෙන්නේ නැහැ නේද? මොකද හේතුව එයාගේ අවබෝධයක් තියෙනවා ඔය වාහනේ ඉස්සරහින් නෙවෙයි පස්සෙන්මයි එන්නේ කියන අවබෝධය තියෙනවා. ඒකට අපි කියනවා අවබෝධය කියලා. ඉතින් මෙන්න මේ අවබෝධය තියෙනවා නම් යම් කිසි කෙනෙකුට මොකද්ද මේ වෙන අවබෝධයක් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. මේක තමයි දුක, මේකයි දුකේ හට ගැනීම, මේකයි දුක නිරුද්ධය, මේකයි දුක නිරුද්ධන මාර්ගය කියලා ස්ථිර අවබෝධයක් තියෙනවා නම් වෙනස් වෙන්නේ නැති ඒක ඇත්තක්මයි කියන අවබෝධය තියෙනවා නම් මොනම හේතුවකටවත් එයාගේ හිතේ මොන විදිහ කඩාවැටීමක් වුණත් ඒ අවබෝධය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අවබෝධය වෙනස් වෙන්න එකම හේතුව තමයි අපිට ඒක ස්ථිරවම තේරිලා නැහැ, දන්නේ නැහැ. අපි දන්නවා හැබැයි ඒක අපි දැකලා නැහැ. දැකලා කියන්නේ ඒක අපේම අවබෝධයක් කරගෙන නැහැ. ඉතින් අපි කරන්න ඕනේ අපි මේ දන්න දේ දැකලා අපේම අවබෝධයක් කරගන්න ඕනේ. අන්න ඒකටයි අපි කියන්නේ මේ පුහුණු වෙනවා කියලා. එහෙම නැත්නම් මේ භාවනා කරනවා, විදර්ශනා වඩනවා කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරලා තියෙනවද ඒක ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ. දැනගෙන අපේම අවබෝධයක් කරගන්න ඕනේ. ඉතින් ඒ දවසට අපේම අවබෝධයක් වෙච්ච දවසට මොනම හේතුවකටවත් ඒක කඩා හැලෙන්නේ නැහැ. ඒකට කියනවා අපි අවෙච්ච ප්‍රසාදය කියලා, නොසෙල්ලෙන ශ්‍රද්ධාව කියලා. අය මැරුණත් වෙනස් වෙන්නේ නැන්නේ. ඒක අපේ අවබෝධයක්. අන්න ඒ තැනට අපි පුරුදු කරගන්න වෙනවා මේ හිත වැඩිම. එහෙම නැතුව වෙන කිසිම දෙයක් මේකට කරන්න නැහැ. ඉතින් ඒ තැනට පුරුදු නොවුනොත් ඒ කියන්නේ අපිට අවෙච්ච ප්‍රසාදේ නැහැ. ඒ කියන්නේ අපි සතර පායෙන් නිදහස් නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එහෙනම් අපිට සතර පායෙන් නිදහස් වෙන්න නම් වෙන මොනවත් කරලා හරියන්නේ නැහැ. මේ අඩුම වශයෙන් මේ චතුරාර්ය සත්‍ය සත්‍යක්මයි කියන අවබෝධය. එහෙම නැත්නම් මේ ඇත්ත ඇති හැටියෙන් දැකීම මේක හොඳට තමන්ගේම දෙයක් කරවන්න වෙනවා. තමන්ගේම අවබෝධයක් බවට පත් කරගන්න වෙනවා. එතකන් ඇත්තටම ඉතින් අපි අසරණයි. අපිට කරන්න දෙයක් නැහැ. කොච්චර අපි දක්ෂ වුණත්, දන්නවා වුණත් ඕනම කෙනෙකුට මරණාසන්න මොහොතේ ඒක කඩා හැලෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදිසි කටයුත්තකදී එයාත් වෙනත් විදිහ තීරණයක් ගන්න පුළුවන්. ඉතින් ඒකයි බුදුරණන්සේ දේශනා කරන්නේ අර ඉස ගිනිගත් එක්කෙනෙක් ඒ ගිනි නිවන්න මහන්සි වෙනවට වැඩිය මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න. මොකද මේක හරිය භයානක තැනක අපි ඉන්නේ. මේක අනාත්මයි කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. සමහරවිට අපි මෙතෙන්ට එන්න ඇත්තේ ගියාත්මේ අපි කරපු චූටි පින්කමක් මතක් වෙලා. ඒ කියන්නේ ගියාත්ම ගොඩාක් අකුසල් කරන්න ඇති, මිනි මරන්න ඇති, කරන්න තියෙන ඔක්කොම වැරදි කරන්න ඇති. නමුත් දානයක් දුන්නා කියලා අන්තිම මොහොතේ මතක් වෙන්න තියෙන නිසා මනුස්ස වෙන්න ඇති. හැබැයි අමතක කරන්න දෙපාර කරපු ඔක්කොම අකුසල් අපි පස්සෙන් එනවා. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? අර අන්තිම මොහොතේ හිතට මොනවා හරි අකුසලයක් ඇවිල්ලා අපි සතර පායට ආපහු ඇදගෙන යනවා. ඒ වගේ ස්වභාවයක් තුළ තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ අපි කරලා තියෙන කුසල් වලට වැඩි අකුසල්. එහෙනම් අපි නිරන්තරයෙන් ඒ පැත්තට මහගෙදර වගේ කියලා කියන්නේ සතර පාය නේද? ඒ පැත්තටමයි අපි බර. ඉතින් එහෙනම් අපි දැනගන්න වෙනවා අපි ඉන්නේ අවදානම් තැනක. එහෙනම් අපේ පුහුණුව හොඟාවක් වැඩි දියුණු කරගන්න වෙනවා. නිතර නිතර පුහුණු වෙලා මේක ඇත්තක්මයි කියන අවබෝධයට අපි එන්න වෙනවා. අන්න එදාට නම් කිසිම දෙයකට බය වෙන්න එපා. මේ චතුරාර්ය සත්‍ය ඇත්තක්මයි කියලා තමන්ටම වැටහෙන තැන එයා මේ හැම ප්‍රශ්නකෙම විසඳිලා. එයාට අය මොනම විදිහකටවත් හිත වෙනස් වෙන්නේ නැහැ. ඔබතුමාට එහෙම නැත්නම් අපිද ඉතින් අත්‍තරම ධර්මාර්ගය කියලා කියන්නේ ඉතින් වෙන දෙයක් නෙවෙයි. අපේ ජීවිතේ නිවැරදි කරගන්න එක තමයි මේ ධර්ම. අපේ ජීවිතේ තනිකර වැරදි පැත්තකට යන්නේ. ඉතින් මේක අපි නිවැරදි කරගන්න ඕනේ. ඉතින් ඒක නිවැරදි කරගන්න තැන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒ කියන්නේ අය පිට තියෙන දෙයක් නෙවෙයි. අපේ ජීවිතේම වැරදි මේක ඇත්ත ඇති හැටියෙන් දැකලා ජීවිතේ නිවැරදි කරනවා. ඉතින් ඒකට අපි කියනවා ආරෂ්ඨාංග මාර්ගය කියලා. ඒ කියන්නේ මාර්ග අංග 8කින් ඒක වැඩෙනවා. නමුත් අපිට ඒ ආරෂ්ඨාංග මාර්ගේ වඩන්න වෙලා තියෙන සතර සතිපට්ඨානය තුළ. ඉතින් සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවාගෙන ඉන්න ඕනේ නිරන්තරයෙන්. හැම කටයුත්තකම, හැම විඥාන වෙන හැම තැනකම චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ නිවැරදි වෙනවා. එතනදීම අපි මේ රහතන් වහන්සේ කෙනෙක් වෙනවා. සම්පූර්ණ නිවැරදි වෙච්ච දවසට සාතන් වහන්සේ කියලා කියනවා. එතකන් තමයි මේ පාරේ යන්න තියෙන්නේ. අපි අනෙත් පින්වතුන්ටත් තියෙන ගැටලු සාකච්ඡා කරගමුකෝ අපි කොහොමද කියලා.
ධර්ම මාර්ගයේ ඇතුළේ ස්ථාපිත වෙන්නේ අනේ බලස්. ආර්ථිකයේ යනවා.
අපේ මෙතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙනෙක් ධර්ම කරුණු ගැන වැඩි උනන්දුවක් දක්වනවා තව කෙනෙක් මේ විදර්ශනාව පැත්තට හිත යොමු කරලා තිනෝ. ඉතින් ඇත්තටම මේක බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල් අසුරෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් අපේ ඇත්තට මෙතුමා කතා කරපු විදිහට අපේ ඉලක්කය හැමතිස්සෙම මේ සංසාර දුකෙන් නිදහස් වීම තමයි ඉලක්කය. ඒ කියන්නේ රාතන් වහන්සේ කෙනෙක් වෙලා පිරුණම් පාන එකයි ඉලක්කය. ඉතින් මේ ඉලක්කයට යන්න නම් අපේ ඇත්තට මෙතුමා කිව්ව විදිහට මේ ලෝකේ තියෙන හැම ධර්මතාවයක්ම ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉතින් මේ ලෝකේ ධර්මතා තියෙනවා ගොඩාක්. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම 84000 ධර්මස්කන්ධය කියලා තියෙනවනේ නේද? සූත්‍රම අපිට මම හිතන 18000කට ආසන්න කොටසක් හම්බ වෙලා තියෙනවා. හැබැයි මේ 18000ම ඉගෙන ගන්න ඕනෙත් නැහැ. අර 84000ම ඉගෙන ගන්න ඕනෙත් නැහැ. ඉතින් මේක පොඩි තැනකින් කරගන්න පුළුවන් වැඩක්. මම මතක් කරන මේ පින්වතුන්ට සූත්‍ර දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කිංසු කෝපම සූත්‍රය. ඒ කියන්නේ අර කෑල ගහක් උපමා කරගෙන දේශනා කරපු එක. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කමඨහන් හැටියට දීලා තියෙන්නේ මේ ධාතු ස්වභාවයක් කියලා මෙනෙහි කරන්න කිව්වා. මේ පඨවි ආපෝ තේජෝ වායු කියලා. තව සමහර ස්වාමීන් වහන්සේලාට මේ ආයතන වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. තව සමහර ස්වාමීන් වහන්සේලාට මේක ස්කන්ධ වශයෙන් පංච උපාදාන ස්කන්ධයක් වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. තවත් සමහර ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේවා පටිච්ච සමුප්පන්න හැටියට මෙනෙහි කරන්න කිව්වා. ඉතින් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට කියනවා අන්න ගස් තියෙනවා, අන්න ගල් තියෙනවා, අන්න හිස් ගෙවල් තියෙනවා, ගිහිල්ලා දැන් මං කීප ටික පුරුදු වෙන්න කියලා. ඒගොල්ලෝ වෙන මොකුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ අහගත්තු ওই ටික විතරයි. ඒගොල්ලෝ කැලේට ගියා, අර ටික පුහුණු කළා, රහතන් වහන්සේ කෙනෙක් වුණා. දැන් මේ හතර දෙනාම පුජ්‍යලිය හතර දෙනාම රහත් වෙලා තියෙනවා. ඉතින් ඒ හතර දෙනාම එකතු වෙලා සාකච්ඡාවක් කරනවලු. මට දුන්නේ මේ කමඨහන. මට දුන්නේ මේ කමඨහන. ඉතින් අපි ඔක්කොම එකම රහත්භාවයට ආවා. කොහොමද වුනේ කියලා අහනවලු. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක හරියට නිකන් අර කෑල ගහක් දැක්කා වගේ. ඉතින් කෑල ගහක් දකින්නවලු පුරුෂයෙක් එක වතාවක් දැක්කහම කියනවලු ආපෝ ඒක නිකන් මේ අඟුරු වෙච්ච ගහක් වගේ මුකුත් කොළ නැහැ, කළු පාටයි කියලා. තව කෙනෙක් දකිනවලු දලු දාලා හොඳට කොළ වැඩිලා තියෙන ඇයිල. ඒ වෙලාවේ කියනවලු හොඳට දලු දාලා කොළ වැඩිලා තියෙන ගහක් කියලා. තව කෙනෙක් දකිනවලු මල් පිපිලා තියෙන කාලේ. ඉතින් මස් සැදැල්ලක් වගේ පේනවා රතු පාටට කියලා එයා කියනවලු. තව කෙනෙක් දකිනවලු අර ඇට කරල් පුපුරලා තියෙන කාලේ. ඉතින් මාර ගහක් වගේ කියලා දකිනවා. ඉතින් එක එක අවස්ථා හතරවල් දැකලා තියෙන ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ පස්සේ කිය තර්ක කරනවලු කෑල ගහ ඔහොම එකක් වෙන්න බෑ. කෑල ගහ මෙහෙමයි මෙහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෑල ගහ එක එක කාලවල එක එක අය දැක්ක විදිහටයි ඒ අය අවබෝධ කරගත්තේ. හැබැයි කෑල ගහ කියන එකේ ස්වභාව හිතන්න පුළුවන් කෙනෙක් ඔය හැම කාලයකම ඔය ස්වභාව තියෙනවා කියලා දැනගෙන එයා හිතනවලු එක එක කාලෙට සමහර කාලෙක ඔක දලු දානවා, සමහර කාලෙක මල් හැදෙනවා, සමහර කාලෙක කොළ ලියලලා ලස්සන්ට තියෙනවා, සමහර කාලෙක කොළ හැලිලා ගහ නටු වෙලා තියෙනවා කියලා දැනගන්නවලු. ඉතින් ඒ වගේ තමයි කියලා කියන බුදුරජාණන් වහන්සේ මේ රහත් වෙන මාර්ගයත් මේ එක දෙයක් දැනගෙන ඒ දේ ප්‍රගුණ කිරීම තුළින් එයාට රහත් භාවය ලබන්න පුළුවන්. හැබැයි අර ඔක්කොම දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් ඒ ඔක්කොම දැනගෙන තියෙනවා නම් එයාට ඒක ලොකු වාසියක් වෙන්නත් පුළුවන්. ඉතින් අද දවසේ අපිට ටිකක් ලොකු අභියෝගයක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නැතුව අපට කමටහන් දෙන්න කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. අපිට කමඨහනක් දෙනවා නම් බුදුරජාණන් සරියොත් මහ රහතන් වහන්සේ දීපු කමඨහනුත් හුඟක් වෙලාට වැරදිලා තියෙනවා. රාහුල හාමුදුරන්ට එහෙම කිව්වා ආනාපානෙ වඩන්න කියලා, නෑ ආනාපානෙ නෙවෙයි අසුභෙ වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ වෙනස් කරා. ඒ කියන්නේ බුදු කෙනෙක් අවශ්‍ය, අපේ බුද්ධියට ගෝචර වෙන විදිහට අපිට කොයි විදිහට කිව්වද ධර්මයේ තේරෙන්නේ කියලා කියන්න දන්නේ බුදු කෙනෙක් විතරයි. ඉතින් අද දවසේ අපිට අවාසනාවකට එහෙම බුදු කෙනෙක් නැති නිසා අපිට කරන්න සිද්ධ වෙනවා ශාස්ත්‍රෘත්වය තියාගන්න වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ පිරිනම් පානකොට ඒ පිරිනම් පාන මංචකේ ඉඳලම අපට අවසාන වචනේ හැටියට කිව්වා මගේ පරිනිබ්බා පිරිනම් පෑමෙන් පස්සේ ධර්මයේ ශාස්ත්‍රෘත්වය තියාගන්න කියලා. ඉතින් එහෙනම් අද අපිට තියෙනවා පොඩි අභියෝගයක්. මොකද අපට ගෝචර වෙන්නේ කොතනද කියලා අපි දන්නේ නැති එක. ඒ කියන්නේ කොයි විදිහට කිව්වොත් අපිට වැටහෙන්නේ කියලා දෙන්න කෙනෙක් නැති එක. ඉතින් ඒ නිසා අද දවසේ අපිට සිද්ධ වෙලා තියෙනවා අර බුදුරණාහිසේ ඉන්න කාලේ වැඩ ඉන්න කාලේ වගේ දිනෙවේ හැම දෙයක්ම වගේ ඉගෙනගෙන දාදා බලන්න වෙනවා මේකද අපිට හරියන්නේ මේකද හරියන්නේ කියලා. ඉතින් අන්න ඒ தත්ත යටතේ අපි බොහෝ ධර්ම ඉගෙන ගන්න එකෙන් වාසියක් අපිට තියෙනවා. මොකද අපි දන්නේ අපි සංසාරේ කොයි කොයි පැතිද ප්‍රගුණ කරලා තියෙන්නේ කියලා. ඉතින් සමහරලාට අපි ප්‍රගුණ කරපු දේ අපිට අහුවෙන්න අපි කීප ආකාරයකින් උත්සාහ කරන තැනකදී තමයි අපිට ඒක වැටහෙන්නේ. ඉතින් ඒකයි අද දවසේ මේ හැම දෙයක්ම ධර්මයේ ඉගෙන ගන්න අවශ්‍යතාවයත්. හැබැයි මේකේ මෙහෙම තේකුත් තියෙනවා. තවත් පැතිකඩක් තියෙනවා මේ ධර්මය හරියට දැනගත්තොත්. යම් කෙනෙක් මේ ධර්මය හරියට තේරුම් ගත්තොත් එයාට වැටහෙන්නේ චතුරාර්ය සත්‍යමයි. මේක තමයි දුක, මේකයි දුකේ හට ගැනීම, මේකයි දුක නිරුද්ධ වීම, මේකයි දුක නිරුද්ධ වෙන මාර්ගය කියන හතර තමයි වැටහෙන්නේ. ඉතින් මේ හතර වැටහුනොත් එයාට අය කොයි දේ ඉගෙන ගත්තත් එකම කාරණේ තමයි යටි ඉගෙන ගන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යාට හැම දෙයක්ම අවබෝධ වෙලා. ඉතින් ඒ නිසා අපි කරන්න ඕනේ මොකද? ඔක්කොම අල්ලගන්න එකට වඩා එක තැනක් අල්ලගෙන තමන්ට පහසු, හුරු, කැමති එක පැත්තක් අල්ලගන්න, එක්කෝ ධාතු වශයෙන් දකින්න, එක්කෝ ආයතන වශයෙන් දකින්න, එක්කෝ ස්කන්ධ වශයෙන් දකින්න, පටිච්චසමුප්පන්න වශයෙන් දකින්න, කොයි ආකාරයට කමක් හරි කමක් නැහැ, එක්කෝ සතිපට්ඨානය තුල වඩනවා නම් ඉස්සලා කායනුපස්සනාව වඩලා බලන්න, එහෙම නැත්නම් වේදනානුපස්සනාව වඩලා බලන්න, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, කොහෙන් හරි කමක් නැත්නම් තමන්ට ගැළපෙන තැනක් ඇති ඒක අකණ්ඩව ප්‍රගුණ කරගෙන යන්න. එතකොට මේ චතුරාර්ය සත්‍යමයි අවබෝධ වෙන්නේ. ඒක අවබෝධ වෙච්ච දවසට යා හැම තැනකම දක්ෂයෙක්. එයාට අවබෝධයක් වෙනවා කොහේ කිව්වත් මේකේ තියෙන චතුරාර්ය සත්‍යමයි කියලා. මේ ධර්මයේ තියෙන විශේෂත්වය ඒකයි. මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කියන්නේ මනාකොට දේශනා කරලා තියෙන මුලමදාග ප්‍රණීතයි කියන්නේ මේ ධර්මයේ හරියට මී පැණි වගේ. මී පැණිවල කොහෙන් ගත්තත් එකම රසය තියෙන. ඒ වගේ බුදුරණන්සේගේ ධර්මෙත් කොතනින් ගත්තත් චතුරාර්ය සත්‍ය රසයමයි තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අපිට කියලා දෙන්නමයි බුදුරණන්සේ ධර්මයේ දේශනා කරලා තින්නේ. ඒ නිසා අපි ඇත්තටම කරන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන එකමයි. මොකද්ද මේ දුක, මොකද්ද දුකේ හට ගැනීම, මොකද්ද දුක නිරුද්ධ, මොකද්ද දුක නිරුද්ධන මාර්ගය කියන එක බුදුරජාණන් වහන්සේ කිව්වත් නැතත් මේකමයි ඇත්ත කියන අවබෝධය අපිට ආවොත් අපි එදාට කියනවා සත්‍ය ඥානය කියලා. ඉතින් අන්න එතෙන්ට ආව කෙනාට අර අමුතුවෙන් අය ඉගෙනගෙන ඉගෙනගෙන යන්න දෙයක් නැහැ. මොකද කොහේ ඉගෙන ගත්තත් තියෙන්නේ ඒ ටික. ඉතින් ඔන්න ඔතෙන්ට අපි පොඩ්ඩක් මේක නිවැරදි කරගන්න වෙනවා. අපි මේක කොච්චර පාඩම් කරගෙන පාඩම් කරගෙන පාඩම් කරගෙන ගියත්, අපි කොච්චර කතා කරත්, අපි කොච්චර අනිත් අයට කියලා දෙන්න දක්ෂ වුණත්, ඒක අපේ අවබෝධයක් නොවන තාක්කල් අපිට එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අපිට ඒක වැඩක් වෙන්න නම් අපි ඒ ධර්මයේ දකින්න ඕනේ. අපි තුලින්ම අපේ ජීවිතය තුලින් අපිට ඒ ධර්මයේ වැටහෙන්න ඕනේ. ජීවිතයේ තියෙන හැම දෙයක් තුලම, හැම ෂණයක් තුලම තමන්ට ගැළපෙන්න ඕනේ මේක තමයි දුක. මේ දුක හටගන්නේ තණ්හාවෙන්. ඇත්ත ඇති හැටියෙන් දකිනකොට ඒ දුක නැති වෙන, ඒ දුක නැති වෙන මේ සම්මා දිට්ඨිය තුල කියලා කවුරුවත් කිව්වට නෙවෙයි, ඒ දකින ෂණයේම තමන්ගේම අවබෝධයක් බවට පත් වෙන්න ඕනේ. මෙන්න මෙතෙන්දයි අපි පුහුණු කරන්නේ. මේකට තමයි අපිට ප්‍රඥාව කියනක ඕන වෙන්නේ. විශේෂයෙන් උද්‍යත්තගාමිනිය ප්‍රඥාව, හට ගැනීමත් නිරුද්ධ වීමත් දකින ප්‍රඥාව කියන්නේ ඒකයි. ඉතින් එන්න එතෙන්ට අපි හිත තියාගෙන පුහුණු කරොත් අර ඔක්කොම ධර්මස්කන්ධය අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන දවසට අර හැම ධර්මකාරණම යට වැටහෙනවා. එයාට අය මේ ධර්මය තුළ කිසි සැකයක් නැහැ කොහේවත්. අන්නේ தත්තට යාපත් වෙනවා. ඉතින් ඒක නිසා අපි කරන්න තියෙන වැඩේ කරන්න ඕන. අපිට මුලින්ම කරන්න තියෙන්නේ මොකද? ඇත්තටම මේ ධර්මය අවබෝධ කරන එක නෙවෙයි. අපි ඉස්සරෝම ශ්‍රද්ධාවට එන්න ඕන. ඉතින් ඒ ශ්‍රද්ධාව වැඩෙන්නේ සීලය තුළ. ඒ සීලය තුළ ශ්‍රද්ධාව වැඩෙනකොට අපි ප්‍රඥාව ඇති කරගන්න ඕන වීරයෙන්. ඉතින් ඒ ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ ටික කරන ඕනම කෙනෙකුට බුදුරණන්සේ දේශනා කරනවා එක්කෝ දවස් 7ක් එක්කෝ අවුරුදු 7ක් ඇතුළත මේ ධර්මයේ අනිවාර්යයෙන්ම අවබෝධ වෙනවා කියලා. ඉතින් ඒ අවබෝධ වෙන තැන එයාට සමහරලට ධානා කවදාවත් වැඩිලා නැතුව ඇති, භාවනාවල් කවදාවත් කරලා නැතුව ඇති. එයා සමහරලට ප්‍රඥාවෙන්ම රහත් වෙච්ච කෙනෙක්, පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. සමහරලට එයා සූත්‍ර එකමක සූත්‍රය වෙන්නේ දන්නේ අනිත් එකක්වත් දන්නේ නැතුව ඇති. ඉතින් ඔය පහෝගේ කාලවල බුදුරණන්සේ කාලේ රහත් වෙච්ච ඇට එක සූත්‍රය දේශනා කරන්නේ. ඒ කාලේ අවද වගේ පොත් තිබුණ නැහැ, මේ මාධ්‍ය තිබුණ නැහැ, අනිත් ඒවා අහගන්න ක්‍රමයක් නැහැ. ඉතින් එක සූත්‍රයෙන් තමයි බොහෝ දෙනෙක් රහත් වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපිටත් ඒ ටික හැමම කරගන්න පුළුවන්. මම හිතනවා ඔබතුමාගේ ප්‍රශ්නට මම ඇති වෙන්න උත්තර දුන්න නේද? හොඳයි. හොඳයි. ඔබතුමාට කියන්නේ.
අපේ ධර්මයේ සඳහන් වෙන විදිහට අපි මේක බෞද්ධයන් කරන පූජාවෙහි දෙකක්. එකක් තමයි අමස පූජාව. අනිත් එක ප්‍රතිපත්ති පූජාව. දැන් අපේ අවබෝධය හැටියට අපි දන්නා ආමිෂ පූජාවෙන් කවදාකවත් නිවන් යන්න බැරි වෙතියි. එතකොට බුදුහාමුදුරෝ මේ පූජාව දෙක අනුමත කළේ ඇයි?
එතුමාගේ ප්‍රශ්නයන් ගොඩක් වටිනා ප්‍රශ්න නේද? අද දවසට අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. එතුමා අහන්නේ ආමිස පූජාව කියන්නේ ඉතින් ඔය අපි කරන පින්කම් නේද? පින්කම් ඒවා ප්‍රතිපත්තිමේ කියලා කියන්නේ අපි මේ ත්‍රිශික්ෂාව තුළ හික්මන එක, සීල සමාධි ප්‍රඥාව තුළ හික්මන එක. ඉතින් ඔය දෙකේ එතුමා කියනවා ආමිස පූජාවෙන් නිවන් ලබන්න බෑ, ප්‍රතිපත්ති පූජාවෙන් තමයි නිවන් ලබන්නේ කියලා. හැබැයි ඔය ටික අපි දැනගන්න කලින් අපි තව ටිකක් ජීවිතේ නිවැරදි පැත්තක් හිතන්න වෙනවා. අපි ඉස්සෙල්ලා බලමු ওই කතාව චුට්ටකට අපි අමතක කරලා. මොනවද පින් කියන්නේ, මොනවද පව් කියන්නේ කියලා. පින් පව් දෙක අපි අඳුරගන්න බලමුකෝ. මේ පින්තුන්ට වැටහෙන හැටියට මොකද පින් කියන්නේ? හැමෝම කතා කරමු, මං විතරක් කතා කරලා හරියන්නේ නැහැ නේද? මට වැඩිය ගොඩාක් භාවනා පන්තිවල ඉගෙනගත්ත දන්න අය නේ පින්තුන්. මම මේ මොනවද දන්නේ නැහැ, අපි මේ කැලේ ඉඳලා ආවේ. මේ පින්තුන් දන්නා කතා කරලා කියන්න. හැමෝම කතා කරන්නේ ඇහෙනවා අපිට. කන් ඇහෙනවා තාම. සතුට නේද? හොඳයි. සතුට තමයි ප්‍රමෝදේ තමයි පින් කියන්නේ නේද? සතුට තමයි පින් කියන්නේ. එතකොට පව් කියන්නේ නම් නසතුට නේ. අපි බලමු මොකද්ද ඇත්තටම සතුටමත් නෙමෙයි. ඉතින් අපි කාමයේ සම්බන්ධන සතුට වෙනවනේ නේද? පංචකාමයේ සම්බන්ධන සතුට වෙනවා. ඉතින් එහෙම තැනක් නෙවෙයි පින් කියන්නේ. පින් කියන්නේ යහපත් ක්‍රියාවල් වෙන්නත් බෑ. දැන් ඔබතුමීට හදිස්සියේ පොඩි ගමනක් යන්න ඕන නම් ඉතින් හෙල්මට් එකක් දාගෙන යන එක යහපත් නේද? නමුත් ඒක පින් නෙවෙයි. පින් කියලා කියන්නේ මේ විදිහට හිතමුකෝ අපි. අපේ හිත පිරිසිදු වෙනේවට කියනවා පින් කියලා, හිත අපිරිසිදු වෙනේවට කියනවා පව් කියලා. දැන් බලමු හිත අපි දැන් අපි අඳුම මේ අදාඳු ප්‍රඳුම හැමදාම අඳින්න බෑ නේද? කිලුට වෙනවා. මොකද කුණු ගෑවෙනවා, මඩ ගෑවෙනවා, දූවිලි ගෑවෙනවා නේද? ඉතින් ඒ වගේ අපේ හිතත් අපිරිසිදු වෙනවා. කොහොමද හිත අපිරිසිදු වෙන්නේ? ඔක්කොම අපිට එකතු කරලා කිය හැකි කාරණා තුනකින් තමයි හිත අපිරිසිදු වෙන්නේ. මොනවද? ලෝභයයි, දේශයයි, මෝහයයි නේද? හරි සරලයි නේද? ලෝභයයි, දේශයයි, මෝහයයි යෙදලා හිත අපිරිසිදු වෙනවා. අලෝභය, අදේශය, අමෝහය යෙදලා හිත පිරිසිදු වෙනවා. ඉතින් දැන් හිත අපිරිසිදු වෙනවා කියලා කියන්නේ මොකද? අපි ලෝභ සහගත චේතනාවකින් වැඩක් කරොත් ඒක අපිරිසිදුයි. දේශ සහගත චේතනාවෙන් කරොත් ඒක අපිරිසිදුයි. මෝහ සහගත චේතනාවෙන් කරොත් අපිරිසිදුයි. අලෝභ සහගත චේතනාවෙන් කරොත් පිරිසිදු වෙනවා නේද? ඉතින් එහෙනම් අපි දන් දෙන්නේ ඇයි? අපේ ලෝභය නැතිකරන්න. එතකොට ඒක පින් නේද? සෙල් රැකෙන්නේ ඇයි? මෛත්‍රී කරන්නේ ඇයි? දේශය නැතිකරන්න. එතකොට ඒක පින්. ධර්මය අහන්නේ ඇයි? භාවනා කරන්නේ ඇයි? නොදන්නකම නැති කරගන්න, මෝහය නැති කරගන්න. එතකොට ඒක පින්. එහෙනම් ඔන්න අපිට පින් හම්බ වෙන හැටි තේරෙනවා. පව් කියන්නේ ලෝභය යෙදিলা, දේශය යෙදিলা, මෝහය යෙදিলা කරොත් ඒවා පව්. එහෙනම් අලෝභ, අදේශ, මෝහය යෙදিলা කරොත් පින්. අලෝභ, අදේශ, මෝහය යෙදিলা කරොත් පින්. ලෝභ, දේශ, මෝහය යෙදিলা කරොත් පව්. පින් කරොත් සැප විපාක, පව් කරොත් දුක් විපාක. දැන් අපිට ඔක පැහැදිලි නේද? ඔය ටික පැහැදිලි නම් අපි කියනවා හොඳට ඔය ටික තේරුම් ගත්තොත් අපේ ජීවිතය තුළ අපි කියනවා යාට කම්මස්සකතා සම්මාදිට්ඨිය, එහෙම නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය, එහෙම නැත්නම් දසවස්තුක සම්මාදිට්ඨිය තියෙනවා කියලා. ඒක ලොකු තැනක්. ඒකෙන් අපිට සුදුසුකම් දෙකක් හම් වෙනවා. එකක් තමයි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල යන්න පුළුවන්, සුගතිගාමි වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි සුදුසෙක් වෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන්න, ලෝකෝත්තර මාර්ගයේ වඩන්න. ඔන්න ඔය තැන අපි නිවැරදි කරගත්තොත්, ඒ කියන්නේ මේවයි පිං, මේවයි පව්, පිං කරොත් දුක් විපාක, පව් කරොත් සැප විපාක, පව් කරොත් දුක් විපාක, පිං කරොත් සැප විපාක කියලා කාගෙන්වත් අහන්න නැතුව අපිම තේරුම් ගත්ත දවසට. ඒ කියන්නේ අපි උදාහරණයක් ගමු. කොන්න අපිට හිතෙනවා හොඟාවක් මෑණිවරු අහන එකක්, මන් දන්නේ 100ක් ගත්තොත් 90ක් වහනවා. බුද්ධ පූජාව තියන්න බැරි වුණා, පින්ද පවුද දන්නේ නැහැ. හොද්දේ රස බැලුවා, පින්ද පවුද දන්නේ නැහැ, නේද? ඉතින් ඒ සැකේ අපිට තියෙන්නේ ඇයි? අපි මිත්‍යා දෘෂ්ටිය තුළ ඉන්න නිසා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අපේ තියෙන්නේ වැරදි දැකීමක්, අපේ හරි දැකීමක් නැහැ. ඉතින් අපි දකින්න ඕනේ පින්පව් වෙන්නේ ක්‍රියාවක් නිසා නෙවෙයි. මොකක් නිසාද පින්පව් වෙන්නේ? ඒකට වෙන හේතුව නිසා. ඉතින් මේ අපේ ධර්මයේ තියෙන වෙනස තමයි අනෙක් හැම ධර්මයකම, හැම ශාස්ත්‍රවරයෙකුම දේශනා කරන්නේ ඵලය වෙනස් කරන්න. බුදුරණන් අන්සේ කවමදාකවත් ඵලය වෙනස් කරන්න බෑ කියලා කියනවා. ඵලයක් හටගන්න හේතුවක් නිසායි. එහෙනම් අපි ඵලය නෙවෙයි වෙනස් කරන්න ඕන, හේතුවයි වෙනස් කරන්න ඕන. ඉතින් හේතු වෙනස් කරන තැන තමයි අපි අර සම්මාදිට්ඨිය කියලා කියන්නේ, ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඔය ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට අය හොද්දේ රස බලනකොට ඒක පින්ද පවුද කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මොකද එයා දන්නව හොද්දේ රස බලන එකේ පින්වත් පවුවත් නැහැ. පින් පවු තියෙන හොද්දේ රස බලන එකේ නෙමෙයි, ඒකට යෙදෙන චේතනාව. ඒක ලෝභ සහගත චේතනාවෙන්ද, ද්වේෂ සහගත චේතනාවෙන්ද, මෝහ සහගත චේතනාවෙන්ද කරේ? අන්න පින පවු කියන එක තීරණය වෙන්නේ එතන. එහෙනම් එයා හොද්ද, අද හොද්ද හරි රසයි, සුවඳත් වෙනවා හොඳට, බලන්න ඕන ටිකක් කාලා කියලා ලෝභ සහගත චේතනාවෙන් ඒ හොද්දේ රස බැලුවොත් ඒක පවු. මොකද ලෝභය යෙදිලා තියෙන. අනේ ස්වාමීන් වහන්සලාට හොඳට කැම ටික හදලා දෙන්න ඕනේ, රසට තියෙන්න ඕනේ කියලා මෛත්‍රී සහගත චේතනාවෙන් කරොත් අධේශය දෙලා තියෙන එක පිං. එහෙනම් කාගෙන්වත් ඒව අහන්න දෙයක් නැහැ නේද? අපි මේ ක්‍රියා මේ 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 න්‍යාය දන්නවනම්, මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන මේ කර්ම කර්මඵල විපාක විශ්වාසය කියන මේ න්‍යාය චූටි දෙයක්. හිත පිරිසිදු වෙන හැටි, අපිරිසිදු වෙන හැටි, ලෝභ දේශ මොහ යෙදිලා හිත අපිරිසිදු වෙන, අලෝභ දේශ මොහ යෙදිලා හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වුණොත් පින්, අපිරිසිදු වුණොත් පව්. පින් කරොත් සැපේ පාක්, පව් කරොත් දුක් විපාක කියලා අපි දන්නවනම් කොහොමදාකවත් අපි මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නේ. ඉතින් ඒක නොදන්න නිසාමයි අපි අරහන්නේ. පවුද දන්නේ, පින්ද දන්නේ. ඉතින් බුද්ධ පූජාව තියන්න බැරි වුණා, පවුද දන්නේ, පින්ද දන්නේ. ඉතින් එයා හිත හිතා ඉන්න එකෙන් මෙයාට පවත් සිද්ධ වෙන්නේ. ඒකෙන් කවදාවත් නිදහස් වෙන්න බෑ. එයා බැරි වෙලාවත් හරි හිත හිතා හිටියෝ, අයියෝ මට බුද්ධ පූජාව තියන්න බැරුණානි, පවුද දන්නේ, පින්ද දන්නේ. ඉතින් කවුරු හරි කියනවා, ඇයි අම්මේ මොකද මේ කල්පනා කර කර ඉන්නේ? තා මූණ හේදෙත් නෑ පුතේ, මූණ හේදෙ නෑ, ඔන්න ඉන්නකෝ, මට බුද්ධ පූජාව තියන්න බැරුණා. ඉතින් ආ මේ කාලේ ඉන්නකෝ, එපා පුතේ, මං බුද්ධ පූජාව තියාගන්න බැරුණා කියලා අරක ගැනම තාහ ගතියක් තියෙන දැන්. හැබැයි ඒකේ වෙලාවේදී ආ මලොත් හොඳට මැටි නිරේට යන්න. මොකද දැන් දාහ ගතියක නම් ඉන්නේ, එයාගේ ලොපදින්නේ නිරන්තර දාහ ගතිය තියෙන තැනක. ඉතින් ඒකම ඇතියට නිරේට යන්න. ඒ මොකද මිත්‍යා දෘෂ්ටිය නිසා. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට එක්ක නිරේක තිරසන් ලෝකේ නේද? මොකද ඒකයි හේතුව. මොකද මේ අපි නොදන්නකම මේක. ඉතින් ඒක දැනගන්න, ඒක දැනගන්න. එහෙනම් මේ පින්පව් වෙන්නේ මගේ චේතනාවනු. ඉතින් මගේ ඒ වෙලාවේ ලෝභ සහගත චේතනාවක් තියෙන්න ඇති. හැබැයි මං ඒක දැන් නැති කරගත්තා. මං දැන් ඒ ලෝභය ආය හදාගන්නේ නැහැ. මං අද අලෝභ කරගන්නවා එතන. ඉතින් දැන් නිවැරදි කරගන්න කොච්චර පව් කරලා තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ආනන්තරේ පාප කර්ම කරලා තිබුණ නම් ප්‍රශ්නයක් තියෙවි. එහෙම නැත්නම් එයාට ඕන අකුසලයෙන් නිදහස් කරගන්න පුළුවන් මේ හිත. ඉතින් ඒක නිසා අපි නිරන්තරයෙන් දැනගන්න ඕන මේ සම්මාදිට්ඨියට එන්න. එහෙම නැත්නම් කම්මස්සකතා සම්මාදිට්ඨියට, දසවස්තුක සම්මාදිට්ඨියට එන්න ඕන. ඒකට ආපු කෙනාට කිසිම ආකාරයක සැකයක් තියෙන්නේ නැහැ. මේක පින්ද පවුද, මම වැරද්දක් කරාද, මං සුගතියටද යන්නේ දුගතියටද යන්නේ, කිසිම සැකයක් නැහැ. එයා දන්නවා මං කොහෙටද හරියටම යන්නේ කියන එක දන්නවා. ඒ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. එයා දන්නවා මම මැරිලා ගිහලා සුගතියටද යන්නේ, මම මැරිලා ගිහලා දුගතියටද යන්නේ කියලා. මොකද එයාගේ චේතනාවට අනුව තමයි ක්‍රියාව සකස් වෙන්නේ, කර්මය සකස් වෙන්නේ. ඉතින් ඒක තියෙන කෙනා කවමදාකවත් අය දරුවෙක් අසනීපෙච්චලාට පඳුරු ගැට ගහන්න යන එකක් නැහැ. මොකද එයා දන්නවා දරුවා අසනීපුනේ හේතුවක් නිසායි. එහෙනම් ඒ හේතුවට ප්‍රතිකාර කරනව ඇරෙන්න ඔය පඳුරු ගැට ගැහිල්ලෙන් ඇති වැඩක් නැහැ කියලා. මොකද එයා පඳුරු ගැට ගැහිම් බලාපොරොත්තු වෙන්නේ ਸਰබ බලධාරී දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ කැමැත්තටයි සියල්ල සිද්ධ වෙන්නේ. එහෙනම් මං ඒ දෙවියන් වහන්සේට පුද පූජාවන් කරොත් මේකෙන් එයා නිදහස් කරගන්න පුළුවන් කියන අදහස එනවා. ඒ කියන්නේ එයා එතනම කරලා තියෙන කර්ම කර්මඵල විපාක විශ්වාසය නැති කරගෙන. එයා දන්නේ මේ දුක් විපාකයක් හම්බවෙන්නේ කරපු අකුසල කර්මයන් නිසා. එහෙනම් මං දැන් පින් කරන්න ඕනේ. එතකොට සැප විපාක හම්බෙනවා කියන එක දන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? එයා ඒ කාරණේම නිරයට ඇදගෙන යනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා මෙතෙන් ලෙඩේ සනීප වෙනවා කොහොම වෙතත් ඒ ගැට්ටේට කට්ටියට මේක තෙලා නිරේ යන්නත් සුදුසුකමක් ටිකට් ගන්න පීස හදලා දෙන්න සුදුසුකමක් වෙනවා ඒක. ඉතින් ඒ නිසා අපි හොඳට දැනගන්න ඕන ඉස්සෙල්ලා මේ පින්පව් දෙක මොනවද කියලා. හරියට නිශ්චය කරගන්න ඕන කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. Tamanට වැටහෙන්න ඕන මගේ මොන විදිහේ චේතනාවද තිබුණේ. එහෙනම් මේක ලෝභ සහගත නම් දේශ සහගත නම් මෝහ සහගත නම් ඒක පව් අලෝභ අධේශ අමෝහ නම් පින් කියලා Tamanම නිර්ණය කරගන්න ඕන කිසි කෙනෙකුගේ උදව්වක් නැතුව. අන්න එයාට අපි කියනවා සුගතිගාමි පුද්ගලෙක්. එහෙම නැත්නම් මේ ධර්මාර්ගයට එන්න සුදුස්සෙක්, සුදුසුකම් ලැබුවෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය වඩන්න කියලා කියනවා. ඒ දෙකම අපිට අයිති වෙනවා ඔතනදී. ඊළඟට අපිට තව අවස්ථාවක් එනවා අපේ දක්ෂතාවය පාවිච්චි කරන්න. මේකට කියනවා දක්ෂතාවය, එහෙම නැත්නම් කුසලතාවය කියලා. ඒකට කියන කුසලය කියලා. ඉතින් මේ කරන හැම පිනක්ම අපිට කුසලයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද කුසලයේ කියලා කියන්නේ දක්ෂ වෙන්න ඕනේ අපි මේ කරන පින් නිවන පැත්තට පවත්වා ගන්න. ඉතින් නිවන පැත්තට පවත්වා ගන්න දක්ෂ වු නැත්නම් අපි මොකද වෙන්නේ? මේ කරන පින් සුගති පැත්තට අපි හැරෙනවා. සුගති පැත්තට ගියොත් අපි දිව්‍ය ලෝක සප සම්පත් ලබන්න, බ්‍රහ්ම ලෝක සප සම්පත් ලබන්න ඒවට පෙළඹෙනවා. ඊට පස්සේ සැප විඳිනකොට දුක තේරෙන්නේ නැතු යනවා. එතකොට ආපහු දුකෙන් නිදහස් වෙන්න තියෙන ප්‍රයත්නේ උත්සාහය අඩු වෙනවා. ඉතින් එතනින් මෙයා ආය සතර පායට යන ස්වභාවයක් තියෙනවා. ඒකයි බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොකරන තාක්කල් කිසිම නිර්දේශයක් දෙන්නේ නැත්තේ සතර පාය නිදහස් කියලා. මොකද යාට නිදහස් වෙන්න බෑ. එහෙනම් අපි දැනගන්න වෙනවා අර අපි කරපු පින්ම අපේ කුසලයක් කරගෙන නිවන පැත්තට තියාගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ කුසලය කියන්නේ දක්ෂකම. අපි ඒ පිනම දක්ෂ වෙන්න ඕනේ නිවන පැත්තට තියාගන්න. ඒ කියන්නේ දැන් අපි පිනක් කරනවා, අපි හිතන දානයක් දෙනවා කියලා. ඉතින් දානයක් දීලා අපි ප්‍රාර්ථනා කරොත් විසාකා වගේ වෙන්න, එහෙම නැත්නම් මල්ලිකා වගේ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම ප්‍රාර්ථනා කරොත් මොකද වෙන්නේ අපිට? මොකද අපි අර සැප සම්පත් වලට ඇලිලා තමයි. විසාකාව ලස්සනට හිටිය අවුරුදු 120ක් හොඳට ශක්ති සම්පන්නව පංච කල්යාණෙම තියාගෙන හිටියා. දරුවෝ 20ක් හම්බුණා. අපි එනම් හිතෙන් ආස වෙලා තියෙන අනේ මට දරුවෝ 20ක් හම්බෙනින් මං අවුරුදු 120ක් ගියත් මං තරුණියක් වගේ හොඳට ශක්තිය තිබේවා නේද? මට හොඳට සල්ලි තිබේවා. එහෙමමයි අපි ප්‍රාර්ථනා කරලා තින්නේ. එහෙනම් එහෙනම් මොකද වෙන්නේ? අපිට ඒවා අපව හම්බෙනවා. සංසාරේ ගොඩාක් ප්‍රමාද වෙනවා. ඉතින් ඒකයි බුදුරණන් ආශ්‍රේ දේශනා කරන්නේ. ඒ කරන පින කරලා අර මල්ලිකා වගේ ප්‍රාර්ථනා. ඉතින් මල්ලිකාත් සතර පායට ගියා. එහෙනම් අපිත් අය ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මේ දන් දෙලා අනේ මාත් සතර පායට ඵලයන් කියලා නේද? ඉතින් එහෙමනම් ඒ කරන්න එපා. නිවනම ප්‍රාර්ථනා කරන්න. බුදුරණන් ආශ්‍රේ දේශනා කරනවා නිවනම ප්‍රාර්ථනා කරන්න. පිනක් කරපුවා වෙලාවක නිවනම ප්‍රාර්ථනා කරන්න. එතකොට අපිට කවමදාකවත් අර දීමේ දෙන දෙයටවත් දීමෙන් ලැබෙන ආනිසංසයටවත් අපි ඇලෙන්නේ නැහැ. පින් කරලා ඒකෙන් ලැබෙන ආනිසංසයට අපි ඇලෙන්නේ නැහැ. ආනිසංසයට ඇලුනොත් මොකද වෙන්නේ? භවභෝග සම්පත් හම්බෙයි. හැබැයි ආපහු අපි කාමභෝගී වෙනවා. එතකොට අපි ආයේ මේ පංචකාමයට ඇලුනහම සතර පායටම තමයි ආපහු ඇදගෙන යන්නේ. දැන් වර්තමානයේ බලන්නකෝ, සල්ලි තියෙන්නේ වැඩිපුර සල්ලි තියෙන අය තමයි පංච දුස්චරිතය තුල ඉන්නේ. සල්ලි අඩු අය පංච දුස්චරිතය කරනවා අඩුයි. හේතුව මොකද? සල්ලි තියෙන්නේ පින් කරපු නිසා. එහෙනම් දන් දීපු නිසායි සල්ලි තියෙන්නේ. හැබැයි ඒ වුණාට ඒගොල්ල දුස්චරිතය තුල ඉන්නවා වැඩි. හේතුව තමයි ඒගොල්ල පින් කරනකොට භවභෝග සම්පත් වලට ඇලිලා තමයි පින් කරලා තියෙන්නේ. පංචකාමයට ඇලිලා තමයි පින් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? මෙහෙදි භවභෝග සම්පත් හම්බෙනවා. අපි ආපහු ඒවට ඇලෙනවා. ඇලිච්චහම අපි ආයෙ සතර පායට යනවා. ඉතින් මේක තමයි අපිට මේ මෙච්චර කාලයක් වෙලා තියෙන්නේ. දැන් එහෙනම් ඕකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? අපි ඕන පින්කමක් කරන්න ආමිසෙ උනත් කමක් නැහැ. මොනවා හරි කමක් නැහැ, ප්‍රතිපත්ති උනත් කමක් නැහැ, ආමිසේවත් ප්‍රතිපත්තියවත් නෙවෙයි වැරද්ද තියෙන්නේ. මේ හරියට අපේ මහත්තයා කිව්වා වගේ ඉලක්කය තේරුම් ගන්න, ඉලක්කය තේරුම් අරන් එතෙන්ද හැමතිස්සෙම වැඩ කරගන්න. නිවනමයි ඕනේ, නිවනමයි ඕනේ, ඒකටම කැමති වෙන්න. ඉතින් නිවන කණ්ඩ එකම ක්‍රමයයි තියෙන්නේ, මේ තිසරණේ තියෙන්න ඕනේ. තිසරණේ සරණ යන්න, වෙන කවුරුත් සරණ යන්න එපා. එතකොට අපිට අනිවාර්යයෙන්ම නිවන, එතනම නිවන හම්බ වෙනවා. මේ ශ්‍රද්ධාව කියන්නේ නිවනේ බීජය නේද? එතනම නිවන අපිට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අපි ආමිසේ වැරදිය කියන්නත් එපා, ප්‍රතිපත්තිය වැරදිය කියන්නත් එපා. මොකද සාදුකාරයක් දෙන කෙනා, ඒ සාදුකාරය දුන්නක නිසා තමයි ඊළඟ සැරේ පන්සලට යන්නේ, ඒ නිසා තමයි ඊළඟ සැරේ මල් පහන් පූජා කරන්නේ, ඒ නිසා තමයි ඊළඟ සැරේ බණ භාවනා කරන්නේ, ඒ නිසා තමයි ඊළඟ සැරේ ධර්මය අවබෝධ කරන්නේ, ඒ නිසා තමයි ඊළඟ සැරේ විදර්ශනා වඩන්නේ, ඒ නිසා තමයි නිවන් අවබෝධ. මේ අනුපිළිවෙලෙන් යන ප්‍රතිපදාවක් තියෙන්නේ. එහෙමනම් ලෝකේ තියෙන කොයි දෙයක්වත් හෙලා දකින්නවත් වැරදි කියන්නවත් එපා. මොකද බුදුරජාණන් වහන්සේ කොමදාකවත් ලෝකයේ වැරදි කිව්වා, සමස්ත ලෝකයෙන් වැරදි ඒක ඇත්ත. නමුත් නිවැරදි කරගන්න, නිවැරදි කරගන්න. ලෝකේ හරි කියලා කොයිම දයක්වත් දකින්න එපා. ලෝකයේ කියන්නේ තනිකරම වැරදි තැනක්. නිවැරදි කරගන්න, නිවැරදි කරගෙන තනයි නිවන කියන්නේ. ලෝකෝත්තර වෙනවා, ලෝකෙන් එතර වෙනවා කියන්නේ මේ ලෝකයේ තුල ඉන්න එකක් නෙවෙයි. එහෙනම් ලෝකයේ තුල තියෙන ආමිසෙත්තරදී, ලෝකයේ තුල තියෙන ප්‍රතිපත්තියත් වැරදි. ඒවා නිරන්තරයෙන් අපේ චතුරාර්ය සත්‍යයට අනුව බල බල වෙනස් කරගන්න. ඉතින් නිවනම ප්‍රාර්ථනා වෙනවා. එතකොට ආයේ වෙන මොකක්වත් හතෙන්නේ නැහැ අපිට. නිවන කියන්නේ නිදහසෙම මිසක් දෙයක් බලාපොරොත්තු වීම නෙවෙයි. ඉතින් අපි මේ අතෑරගෙන ගිහිල්ලා නිදහස් වෙන්නමයි ඕනේ. එහෙම නැත්නම් ආමිසියත් අපිට අවශ්‍යයි. මොකද ආමිස කියන්නේ ඉතින් දම්පින්කම් කරන එක, සිල් රැගෙන මේවා නැතුව බෑ. මේවත් කරන්න ඕනේ. හැබැයි ඒව කරන තැනින් ඉදිරියකට යන්න ඕනේ. මේ හැමදේම අතෑරගෙන ගිහිල්ලා අන්තිමට දැන් බාණ්ඩ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලේ ඇත්ත දන් දෙනවා, අස්සයෝ දන් දෙනවා නේද? රාජ්‍ය දන් දුන්නා, දේවිය දන් දුන්නා, දරුවෝ දන් දුන්නා. ඉතින් අන්තිමට කාටවත් දන් දෙන්න බැරි දෙයක් දන් දුන්නා. මොකද අතෑරියා සක්විත රජ පදවි. මොකද මේකේ අහඹු සිද්ධියක් මේ විශ්වයේ. ඉතින් ඒකත් අතෑරපු ඒ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට වාඩි වුණාම අය අල්ලන්න දෙයක් නැහැ. හැමදේම අතහැරලා ඉවරේ. අපිත් අන්නේ එතෙන්ට තමයි ඡාගම අනුග්‍රහීය කියන්නේ ඒකයි. අපි එතෙන්ද අතහැරෙන්න ඕන. මේ රහතන් වහන්සේ කෙනෙක් වෙන්න තියෙන්නේ ඒක නේද? දන් දීමේ නෙවෙයි වැරද්ද තියෙන්නේ. ආමිසේ නෙවෙයි වැරද්ද තියෙන්නේ. ඒකේ මොකටද ඒක කරන්නේ කියන අවබෝධය තියාගන්න. ඒක නිවන පැත්තටම තියාගන්න. මම හිතනවා ඔබතුමාට ඊට වඩා අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඇති නේද? හොඳයි. අනිත් අයගේ ප්‍රශ්න තියෙනවා අපි සාකච්ඡා කරමු. අහන්න ඉක්මනට. අපිට වා කාලය අපිට හොඳයි. විනාඩියක් ඉන්න. ඔව්. ටිකක් දිග ප්‍රශ්නයක් කැටියෙන් අහුවා නේද? කායන වසනාව තුළින් විදර්ශනා වඩන්නේ කොහොමද කියලා එතුමේ අහුවා. ඉතින් දැන් ඔකට උත්තර නොදෙද්දානේ නේද? මම ප්‍රශ්නයක් අහන්නත් කිව්වනේ. ඇත්තටම මේ කායන වසනාව තුළින් විදර්ශනා වඩන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕනේ. ඉතින් කායනුපස්සනාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන, විදර්ශනාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන, වඩනවා කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන, මොකටද ඒක කරන්නේ කියලා දැනගන්න ඕන නේද? ඉතින් මේවට ගොඩක් හොඳ සූත්‍ර නම් තියෙනවා. මම හිතනවා අද නම් අපිට වෙලාවක් නැහැ. මේ පින්වතුන් බොහොම සීමිත වෙලාවක් නේ තියෙන්නේ ධර්මය කතා කරන්න. ඇත්තට මේ ධර්මය හැම වෙලාවලලින් කතා කරන්න පුළුවන් ධර්මයක් නෙවෙයි නේද? ඒ කාලේ මතකනේ රාතන් වහන්සේලා හැන්දෑවේ කතාව පටන් ගත්තාම උදේ එළි වෙනකුණුත් කතාව යනවා. ඉතින් එහෙම අද කාසේ අපිට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. හැමදේම සීමා සහිත වෙලා තිසරණයට තියෙන තැන ගොඩක් අඩු වෙලා බුද්ධ රත්නේ නෙවෙයි දැන් ගොඩක් රත්න වෙලා තියෙන්නේ. රස්සා රත්නේ, පඩි රත්නේ නේද, දරු රත්නේ, මුණුපුරු රත්නේ, ඒවා තමයි අපිට රත්න වෙලා තියෙන්නේ. බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ හුඟා පල්ලෙ හැතැනකට තමයි වැටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මා සතියකට මේ පින්වතුන් නම් වාසනාවන්තයි. සතියට අඩුවානේ පැය 3ක් හරි මේ වෙනින් යොදන්න පුළුවන් වෙච්ච එක. ඉතින් එහෙම ඇත්තටම මේ ධර්මය අවබෝධ කරගන්නත් ටිකක් අමාරුයි. මේකට ගොඩක් කාලය විඩංගු කරගෙන ධර්මයේ තුල ඉන්න ඕනේ අපි. ඉතින් එතුමියගේ අහපු ප්‍රශ්නේ තමයි කායානුපස්සනාව කොහොමද විදර්ශනාක් හැටියට වැඩෙන්නේ, කොයිමයි අපි ඒක කරන්නේ කියන එක. ඉතින් මේ කායානුපස්ස අපි මේකට කියනවා කායගත සතිය කියලා. කය අනුවගිය සිහිය. මේ සිහිය කියලා කියන්නේ වෙන මොකක්වත් නැහැ, චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය. ඒ කියන්නේ මේක තමයි දුක, මේකයි දුකේ හට ගැනීම, මේකයි දුක නිරුද්ධය, මේකයි දුක නිරුද්ධන මාර්ගය කියන අවබෝධය. ඉතින් මේ කය කියන්නේ අපිට, කය අපිට ක්‍රම කීපයකින් හම්බ වෙනවා. කියන්නේ කය කියන්නේ මේ ක්‍රියාවක් තුළින් අපිට හම්බ වෙන දෙයක් මිසක් තියෙන දෙයක් නෙවෙයි. ඉතින් අපි මේ කයක් තියෙනවා කියලා කිව්වට ඒක ලෝකේට ඇත්තක් ඇත්ත. නමුත් මේ කය කියන්නේ ඇත්තටම තියෙන එකක් නෙවෙයි. ඉතින් මේ පිංගුතුන් හොඳට බලන්න බලන්නක වෙලාවක ඇහි ඉඳන් බලන්නක කය විතරක් බලන්න කලින් ඔය අයකට එහෙම තියෙනනේ දැන් කරන්න යන්න එපා හැන්දෑවක අයකටුවක් ගලවගෙන පුටුවක වාඩි වෙලා ඇහැට ඇනලා බලන්න ඉතින් රිදේවි එහෙනම් කියන්නේ ඒක රිදෙනවා පොට්ටබ්බේ දැනෙනවා ඒක ඇහැ නෙවෙයි කය තව චුට්ටක් ඇතුළට ඇින්ද ඈ එතකොට ඇහි බබා හරියටත් ඇනලා බලන්න ඒත් රිදෙනවා එහෙනම් ඒක කයමයි ඇහැ නෑ ඕන්න ඇහැ හොයන්න බෑ දැන් ඒක හම්බෙන්නේ නෑ අනිත්වත් හොයනවා කියලා කනටත් ඇනලා බලන්න ඒත් රිදෙනවා ඒකනම් ඒකත් පොට්ටබ්බේ දැනෙන එකත් කයටයි ඉති නේද ඉතින් එහෙනම් කටුව දිගෑරින්නකෝ මන්ද ගැටේ දිගෑරලා කන ඇතුළටම අයින්දකෝ කම් බෙරේට වදින්න ඒත් රිදෙයි නේද එහෙනම් ඒකත් පොට්ටබ්බේ දැනෙනවා එහෙනම් එතන තියෙන්නේ කන නෙවෙයි කය නහය නම් ලේසි නේද ඇනගන්න පුළුවන් ඉතින් නහයටත් ඇනලා බලන්න දිවටත් ඇනලා බලන්න හිතනම් අයින්ද තනක් නැහැ හොයාගන්නම් බෑ නේද ඉතින් ආයතන පහක් අපේ අතුරුදහන් ඇහත් නැහැ කනත් නැහැ නහයත් නැහැ දිවත් නැහැ හිතත් නැහැ නේද මනත් නැහැ හැබැයි අපිට කය නම් හොඳට හම්බෙලෝ කය නම් තියෙනවා නේද හොඳට අහුවෙනවා අඩි පහ මාරක් විතර උසට ලොකුවට බරට අහුවෙනවා කය හැබැයි සප්න බලන වෙලාවට මොකද වෙන්නේ ඈ මඳුරෝ 10 15 දෙනා ඇවිල්ලා කාලය යනවා නේද මඳුරෝත් වෙලාව බල බල ඉන්නේ සප්න පටන් ගන්න කීයටද කියලා ඇයි හේතුව ඒ වෙලාවට යාට කය තේරෙන්නේ නැහැ නේද එහෙනම් ඇයි අපිට සප්න බලන වෙලාවට කය දවුන්නේ නැත්තේ ඔව් ඒ වෙලාවේ හිත තිබුණේ සප්නත් එක්ක නේද එහෙනම් හිත කොහෙ තියෙනකොටද කය දැනෙන්නේ කයේ තියෙනකොට නේද හිත කියන්නේ මොකද විඥානේ නේද එහෙනම් කය කොහෙන්ද අපි දැනගෙන තියෙන්නේ විඥානේ නාම රූප වලින් හදලා විඥානෙන් දැනගත්ත දෙයක්මයි කය කියන්නේ ඉතින් ඔන්න ඔය මට්ටමට කය ගැන මතක තියාගන්න ඈ මේ කයක් අපිට හම්බුණාට ඇත්තටම හම්බ වෙන කයක් නෙවෙයි ඉතින් ඒ කවුරු හරි කිපින්ගත කියයි ඉතින් මේ පොට්ටබ්බේ දැනෙන්නේ ඉතින් පොට්ටබ්බේ කොහෙටද දැවුනේ හිතට නේද විඥාණයෙන් තමයි තදයි කියලා දැනගත්තේ මේ විඥාණය දැනගන්න ගති ස්වභාවය ගති කියන්නේ ස්වභාව ධාතු කියන්නේ ඒකයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ ස්වභාව ටිකක් තමයි හිතට වැටෙන්නේ එහෙනම් මේ කයක් කියලා දෙයක් හිතට එහෙම වැටුණාට එහෙම කොහෙද කයක් තියෙන්නේ එහෙම කයක් හම්බෙන්නේ කොහොමද කියලා හොයන එකට කියනවා අපි කායානුපස් කායේ කායානුපස්සී විහෙරති කියලා. කාය කියන්නේ මෙහෙම කයක් හම්බුණාට එහෙම කයක් හම්බෙන්නේ කොහොමද කියලා චතුරාර්ය සත්‍යට අනුව බලමින් ඉන්න එකට අපි කියනවා කායේ කායානුපස්සී විහෙරති කියලා. ඉතින් අපි මෙහෙම බලන්න ඕනේ. එහෙම බල බල ඉන්නකොට තමයි අපිට තේරෙන්නේ ඇත්තටම මේ කයක් තියෙනව නෙවෙයි මේ කයක් කියලා දෙයක් මේ විඥාණයෙන් හදාගත්ත දෙයක් කියලා. ඉතින් මේක අපි ඔහොම කිව්වට කවමදාකවත් මෙයා පිළිගන්නේ නැහැ. දැන් චූටි දරුවෙක් අරගෙන කියන්නකෝ පුතේ කරන්ට් නම් අල්ලන්න එපා කියලා තියලා යන්නකෝ මොකද කරන්න කියලා. අත්තම්මා එළියට යනකන් ඉඳලා එහෙම නැත්නම් ආච්චි එළියට යනකන් ඉඳලා මොකද කරන්නේ? ඇඟිල්ල ගිහිල්ලා ගහනවා ප්ලග් එකේ නේද? ඇයි ඒ? එයාට එහෙම කිව්වට එයා ඒක පිළිගන්නේ නැහැ. ඉතින් අවුරුද්දක් දෙකක් කොහොම කිය කියා ඉන්නකෝ පස්සෙන් කෝටුවකුත් තියාගෙන නෑ පුතේ අල්ලන්න ඇල්ලුවත් ගහනවා. කිය කිය ඉඳලා හිටන් අවුරුදු 10ක් 12ක් වෙච්චහම බලන්නකෝ ආච්චි කිව්ව නිසාද අත්තම්ම කිව්ව නිසාද කරන්ට් අල්ලන්නේ නැත්තේ නැහැ එයා ඒක පිළි අරන් නේද එයා දන්නවා මේක ඇල්ලුවොත් මම විනාශ වෙනවා කියලා ඉතින් ඒ වගේ තමයි අර පොඩි දරුවෙක් හදන්නා වගේ මේ විඥානයත් අපි කිව්වට නම් පිළිගන්නේ නැහැ ඉතින් එයාට මොකද කරන්න ඕනේ නිරන්තරයෙන් එයාට කිය කියා ඉන්නවනේ ඔ කොහොම එකන්නේ මෙහෙමයි ඔහොම එකන්නේ මෙහෙමයි මෙහෙම බලපන් මෙහෙම බලපන් ඉතින් ඒ කිය කියා ඉන්න එකට තමයි අපි විදර්ශනාව කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි ඒකටයි සල්ලි යන්නේ වෙලාවක් යන්නේ අමුතු තැනක් හොයාගන්න ඕයි ඒවා මොකක්වත් නැහැ ඕන තැනක ඕක වාඩෙන්න ඕන තැනක ඕක කරගන්න පුළුවන් අපිට ඉතින් දැන් එහෙනම් අපි මොකද කරන්න ඕනේ මේ කායානුපස්සනාව කියලා කියන්නේ මේ කයක් කියලා දෙයක් අපිට හම්බෙන. ඉතින් අපිට කයවල් හම්බෙන තැන් ගොඩක් තියෙනවානේ. ආනාපාන වඩන ආනාපාන කියන හුස්ම උඩට ගන්නකොට බලන්න මොකද වෙන්නේ කියලා. අපිට තේරෙනවා හුස්මක් ඉහලට ගත්තා. තේරෙන්නේ කොහමද? මේ ආයතන දෙකක් ස්පර්ශ වෙලා නේද? ඒ කියන්නේ කයකුයි කයට දැනෙච්ච පොට්ටබ්බේ නිසයි උනේ. දැන් එතන ඔන්න කයක් හම්බෙලා අපිට. අපි ඒකට කියනවා ආස්වාස කය කියලා. තව සමහර වෙලාවට අපි ඔක තේරෙනවා අපි වාඩි වෙලා ඉන්නකොට අපිට හිතෙනවා මම වාඩි වෙලා ඉන්නවා. ඉතින් කොහමද දැනගත්තේ? කයයි පොට්ටබ්බේ ස්පර්ශ වෙලා. ඔන්න එතනදිත් කයක් හම්බෙලා නේද? අපි තව සමහරට ඇවිදිනවා. ඉතින් ඇවිදිනකොට තේරෙනවා මං ඇවිදිනවා කියලා. ඉතින් කොහමද දැනගත්තේ? කයයි පොට්ටබ්බේ ස්පර්ශ වෙලා. ඊට පස්සේ ඔන්න දැන් අපි ධාතු වශයෙන් මෙනෙහි කරනවා නේද? ඉතින් ධාතු කියන්නේ මොනවද? ධාතු කියන්නේ ස්වභාවය. ඉතින් මේ කයක් කියලා තියෙන දෙයක් අපිට හම්බ වෙන තැනක අපි බලනවා මේ තියෙන්නේ තද ගතියක්, මේ තියෙන්නේ ධාරු ගතියක්. එහෙනම් මේ ගති ටිකක් හිතට දැනෙච්ච ගති ටිකක්. එහෙනම් මේ ගති ටිකක් තියෙන තැනක තමයි මට කයක් දැනෙන්නේ කියලා ඒ විදිහටත් අර කය දිහා බලනවා. එහෙම නැත්නම් අපි සිවතික, නව සිවතික තියෙනවා. ඉතින් ඒ මල කයක් කියලාත් අපිට කයක් හම්බ වෙනවා නේද? එහෙනම් ඒ කය හරි හම්බෙන්නේ කොහොමද? ඒකත් විඥාණයටම අහු වෙන දෙයක් නේද කියලා බලනවා. මෙන්න මේකට කියනවා අර විඥාණය පිරිසිඳ දකින්නවා කියලා. ඉතින් විඥාණය පිරිසිඳ දකින්නේ කොහොමද? විඥාණය පිරිසිඳ දකින්න එකට අපි කෙටි වචනයක් පාවිච්චි කරනවා අපේ ධර්මයේ තුල ප්‍රඥාව කියලා. හැබැයි නිකම්ම නිකම් ප්‍රඥාව කියන්නේ නැහැ. ඒකට අපි කියන එකට උද්‍යත්ත ගාමිනිය ප්‍රඥා. හට ගැනීමත් නිරුද්ධ වීමත් දකින ප්‍රඥාව. ඉතින් මෙන්න මේ ප්‍රඥාව ඇති කරගන්න එකට තමයි කියන්නේ අපි විදර්ශනා කරනවා කියලා. ඉතින් ඒ ප්‍රඥාව ඇති කරගෙන වීරිය මේ වැඩේ ඉස්සරහට කරගෙන යන එකට තමයි අපි කියන්නේ විදර්ශනා වඩනවා කියලා. ඉතින් එහෙනම් අපි මොකක් ලොකු දෙයක් නෙවෙයි ඔය කරන්න තියෙන්නේ. කරන්න තියෙන්නේ මොකද්ද? කොහේ හරි කයක් හම්බෙනවා නම් ආස්වාස කයක් හරි, වාඩි වෙලා ඉන්න කයක් හරි, ඇවිදින කයක් හරි නේද? අත් උස්සන කොටක් කයක් කියලා දැනේ, මල කයක් කියලා දැනේ. එහෙම නැත්නම් මොකක් හරි කයක් හම්බෙන වෙලාවක හොඳට නුවණින් ප්‍රඥාවෙන් බලන්න, එහෙම කයක් හම්බෙන්නේ කොහොමද? ඒ කය හටගත්තේ කොහොමද? ඒ කය නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා දෙකම බලන්න. උදේ වැය දෙක දකින්නවා කියන්නේ ඒකයි. එතන කය හටගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් කයක් කොහොමද හටගන්නේ? කයක් හටගන්නේ දැන් බලන්න ස්පර්ශයක් තුල ඉන්නේ නේද? දැන් අර සප්න බලන වෙලාවට අපිට කයක් හටගත්තේ නෑනේ. එන්න ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න. ඇතුළට එන්න. නෑනේ. හා. මේ වාඩි වෙන්න ඇවිල්ලා. ඔව්. එතකොට ස්පර්ශයක් දැනෙනකන් අපිට කයක් වැටෙන්නේ නැහැ. දැන් අපි මේ කතා කර කර ඉන්න වෙලාවට කාටවත් කය වැටහුන්නේ නැහැ නේද? හැබැයි පොඩි ස්පර්ශයක් දැනුණොත් කය වැටෙනවා. ඉතින් මේ ස්පර්ශයක් තුළින් ස්පර්ශ වෙන්නේ කොහෙද කියලා බලන්නකෝ. ස්පර්ශ වෙන්නේ එළිය නෙවෙයිනේ. කොහෙද ඒක වෙන්නේ? හිතේ නේද? හිතේ තමයි ස්පර්ශ වෙන්නේ. මොනවද ස්පර්ශ කියන්නේ? දෙකක් එකතු වෙනවා. ඉතින් දෙකක් එකතු වුණොත් මොකද වෙන්නේ? ඵලයක් හට ගන්නවා නේද? ඔන්න දෙකක් එකතු වුණා. ඵලයක් හටගත්තා. සද්දේ නේද? ඒ සද්දේ අපිට අඳුර ගන්න බැරිද? අඳුරගත්ත හැකේ. ඉතින් ඒ අඳුරගත්ත සද්දෙට කල්පනා කරන්න ඕනේ මොකද්ද කියලා. පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඔන්න දැන් බලන්න. මොකද උනේ? දෙකක් එකතු වුණා. ඵලයක් හටගත්ත සද්දයක් නේද? ඒ සද්දේ අපි අඳුරගත්තා. දෙකක් එකතු වුණා කියන්නේ මොකද්ද? කයයි පොට්ටබ්බේ එකතු වුණා. ඵලයක් හටගත්තා කියන්නේ මොකද්ද? වේදනාව වුණා. ඒ වේදනාව අඳුරගත්තා කියන්නේ සංඥාව. ඉතින් ඒ සංඥාවෙන් අපි මතකයට දාගත්තොත් යම් දෙයක්, ඒ කියන්නේ මොනවද දාගන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර ටිකේ හතර දාගන්නේ. දාගත්තත් අය මොකද වෙන්නේ? දැස් පියාගන්න ඔක්කොමල. කොහෙටද මං ගැහුවේ? මේසෙට. කොහොමද කිව්වේ? ඉර්ධ තිබුණා නෙමෙයි. මොකද්ද කරේ? අර සංඥාව ගත්තා. ඒ සංඥාවට උහිට කලින් මොකද්ද කිව්වේ කියලා විමසුවා නේද? එතකොට තේරුණා කලින් දැකපු රූප, වේදනා, සංඥා, සංස්කාර කියන හතර ගලාගෙන ආවා. ඉතින් ඔය සිද්ධිය තමයි තියෙන්නේ. මේ මහ ලොකු දෙයක් නෙවෙයි නේද? ඔකට අපි කියනවා පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් කියලා. එනනම් නිරන්තරයෙන් අපේ හිතේ තියෙන්නේ දෙකක් එකතු වෙනවා, ඵලයක් හට ගන්නවා, ඒ ඵලේ අඳුර ගන්නවා, ඒ අඳුරගත් එකට හොයනවා උහිට කලින් ඔකට මොකද්ද කිව්වේ කියලා. එතකොට දැනගන්නවා විඥාන වෙනවා. විඥාන වෙන්නේ මොකද්ද? අයතරද කලින් දැනගත්ත දෙකමයි. ඒ කියන්නේ ඇහැයි රූපේ නම් ඇහැ රූපෙම තමයි අයත් එකට සම්බන්ධ. ඒ කියන්නේ මේක ඉවරයක් වෙන වැඩක් නෙවෙයි. මේකට අපි කියනවා වට්ටයක් කියලා. රවුමක්. මේක රවුමක හැදෙන පංච උපාදානස්කන්ධය කියන එක 1 2 3 4 කියලා ලියන්න, 5 කියලා ලියන්න පුළුවන් එකක් නෙවෙයි. පංච උපාදානස්කන්ධේ පටන් ගන්න එකෙන් ඉවර වෙන්නේ තාපහ එකෙන්මයි. ආයේ එකෙන්. ඒ වගේ වට්ටයක් මේක. කියන්නේ නිරන්තර මේ විඥානේ මායාවක් මේක. ඉතින් එහෙනම් ඔන්න අපි දැනගන්නවා මේ කය කියන්නේ එළිය තියෙන කයක්වත්, පොට්ටබ්බේ කියන්නේ එළිය තියෙන පොට්ටබ්බයක්වත් නෙවෙයි. මේ හිත ඇතුලේ වෙච්ච ස්වභාවයක්, ස්වභාවයන් දෙකක එකතුවක ඵලයක් වෙයි උනේ කියලා දැනගන්නවා. එහෙනම් එහෙම දෙයක් එළිය තියනවා කියලා ගත්තොත් නැති දෙයක් උයි තියනවා කියලා ගන්න. එහෙනම් ඒවා එළිය තියනවා නෙවෙයි, මේ ඇතුලේ හිතෙන්ම හදලා දෙන දෙයක් තියන්නේ කියලා තේරුම් ගන්න. එතකොට ඔන්න අපිට ඒකේ අනිත්‍ය වැටහෙනවා. ඔන්න ඔතන මතක තියාගන්න අනිත්‍ය හැටියට. අනිත්‍යයි කියන්නේ අපිට මේ ඇතුලේ හදලා දෙන දේ එළිය ෂණයකට මොහොතකටවත් නැහැ කියන එක. ෂණයකට මොහොතකටවත් නැහැ. එහෙනම් ඉතින් ආයේක වෙනස් වෙන්න විදියක් නැහැ නේද? අනිත්‍ය දෙයක් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අනිත්‍ය නම් වෙනස් වෙන්නේ නැහැ. අනිත්‍ය නම් නෙවෙයි වෙනස් වෙන්නේ, අනිත්‍ය දෙයක් තියෙනවා කියලා ගත්ත දේ තමයි වෙනස් වෙන්නේ. දැන් අපි දේවල් නේ අරන් තියෙන, ගෙවල්, දොරවල්, ළමයි නේද, යාන වාහන, ඒවා දේවල් කරගෙන ඒවා අපි අනිත්‍ය හැටියට දැක්කොත් අය වෙනස් වෙන්න දෙයක් නැහැ. මොකද ඒකේ පැවැත්මක් නැහැ. ඉතින් පැවැත්මක් නැති දේ කොහොමද වෙනස් වෙන්නේ? මේ අපි පැවැත්මක් තියනවා කියලා ගත්ත තැනකමයි වෙනස තියෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. මේ තියනවා කියලා ගත්තොත් තමයි වෙනස් ස්වභාවයකට හැරෙන්නේ. නැත්තම් ඒකේ වෙනස් වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක අපි තේරුම් ගන්න. ඉතින් අපිට තේරෙනවා එහෙනම් මේ හිතේම හදාගන්න දෙයක්ුයි මේ කයකුයි තියෙන්නේ, එළිය තියෙන කයක් නෙවෙයි කියලා. එතකොට ඔන්න කය අනිත්‍යයි කියලා වැටහෙනවා. ඊළඟට අපිට තේරුම් යන්න ඕන යද නිච්ඡන් තන් දුක්ඛං. ඉතින් ඒ දේ කය අනිත්‍ය නම් මම මේ කයක් තියනවා කියලානේ ගත්තේ. එහෙනම් ඒක දුකයි. යද යම් දෙයක් අනිත්‍ය නම් ඒක දුකයි. එහෙනම් මේ කයක් නැති තැන කයක් තියෙනවා කියලා මං ගත්ත නිසා මේක තමයි දුක කියලා තේරුම් ගන්න. ඕන දුක වටහා ගන්න හැටි. මේවා නැති දෙයක් මේ අපි තියෙනවා කියලා ගන්නෙ, ඇතුළෙම ක්‍රියාවක් අපි එළිය තියෙනවා කියලා ගත්තේ. එහෙනම් ඒක එළිය නෙවෙයි ඇතුළේ තියෙන්නේ. එහෙනම් මේක අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක තියෙනවා කියලා ගත්තොත් දුකමයි තියෙන්නේ කියලා දුක තේරුම් ගන්න. ඊළඟට බලන්න කොහොමද දුක හටගන්නේ කියලා. ඉතින් කොහොමද දුක හටගන්නේ බලන්න. දුක හටගන්නේ හරිය සුන්දර විදියකට නේද? එළිය පොට්ටබ්බයක් තියෙනවා, මෙහෙ කයක් තියෙනවා කියලා ආයතන දෙක හදාගත්ත තැනමයි එක්කෝ අපි ඇලෙන්නේ, එක්කෝ ගැටෙන්නේ, එක්කෝ මුලා වෙන්නේ. මෙතනමයි දුක හටගන්නේ. ඉතින් මේ ඇලීම් ගැටීම් මුලා වීම පිළ ඉතින් ඇත්තටම එළිය එහෙම එකක් නැත්තම් මේ ඇතුළම වැඩක් කියලා දැක්කොත් අපි එළියකට ඇලෙයිද ගැටෙයිද මුලාවෙයිද? ඉතින් මේ දුක හටගන්නේ තණ්හාවෙන්. හැබැයි අත්‍ය ඇති හැටියෙන් දැක්ක ගමන් එතනම අර එළියට ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය නැති වෙලා යනවා. ඉතින් එතනම නිවෙනවා. අය පහු වෙලා නෙවෙයි නේද? දැන් අපි එන ගමන් කතා කරේ පෛත්‍රි මාත්‍යල මල ගෙදර තිබුණ බෝඩ් කීයක් ගහලා තිබුණද කියලා. ඉතින් අපි නිවන් සැප ලැබුවා කියලා ගහන්නේ මල ගෙවල්වල නේද? බැරි වෙලා හැර ඔය බෝඩ් එකක් ගැවිලා මේ වයසක අපේ ගේ පිටිපස්සෙ එහෙම කවුරු හරි ගහලා ගියොත් පොලිසිය යනවා උදේට. ඈ අපේ ගෙදර නිවන් සැප ලැබුවා කියලා ගහලා ගියා තරහකාරයෙක් කියලා. ඉතින් අපි පුදුම විදිහට මේ නිවන ගැන වැරදි අවබෝධයක් තියාගෙන. ඉතින් මේ නිවෙන්නේ ඇත්තටම මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දකින මොහොතෙමයි නිවෙන්නේ. ඒකනේ මේ ධර්මයේ සම්දිට්ඨිකයි කියන්නේ. ඇස් පනා පිටම වැටහෙනවා කියන්නේ. අය පහු වෙලා නෙවෙයි දැන් බලන්න දැම්ම වැටහෙනවා. ඉතින් එතනම නිවෙනවා. ඉතින් ඒ නිවනේ මොකක් හින්දාද? සම්මාදිට්ඨිය තුළ හිටපු නිසා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩපු නිසා. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය කියන්නේ දෙකක් නෙමෙයි. සම්මාදිට්ඨිය නිරන්තරයෙන් හැම මාර්ගංගයක් තුළම පවත්වන එකටයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ නේද? එහෙනම් පොඩි වැඩක් කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය අවබෝධය එක තැනකට නෙවෙයි, ඇහෙන් රූප දකින කොට, කනෙන් ශබ්ද අහන කොට, නහයෙන් ගඳ සුවඳින, දිවෙන් රස විඳින කොට, පොට්ටබ්බින කොට, හැම තැනකම ඔය අවබෝධය තියාගන්න. ඕකට අපි කියනවා මොකද්ද? සති පට්ඨාන කියලා. සතිය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ සිහිය. පට්ඨාන කියන්නේ පිහිටවනවා. ඉතින් ඔය සති පට්ඨානේ කය අනුව ගිය සතිය. ඒ කියන්නේ කයක් වැටහෙන තැන, ඒ කියන්නේ රූපය මුල් වෙන තැන, කයක් වැටහෙන තැන ඔය කය අනුව පවත්වන සිහියට කියනවා කායානුපස්සනාව. එහෙම නැත්නම් කායගත සතිය කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් නිරන්තරයෙන් බලබලයින්ද. ඉතින් ඒකට වීරයකරන එතකොට යම් දවසක අර පොඩි දරුවට අර කරන්ට් අල්ලන්න එපා කියලා කාලයක් තිස්සේ කියනකොට එයා ලොකු වෙලා මොකද කරන්නේ? ආය ආච්චි කිව්වටවත් අත්තම්මා කිව්වටවත් එයා කපි කරන්ට් අල්ලන්නේ නැත්තේ නේද? කරන්ට් අල්ලුවොත් පිච්චෙනවනේ. අය කවුරුවත් කියන්න ඕනේ ඔක? අපි දන්නේ නැතුවයි කියලා හයි. ඉතින් ඒ වගේ තමයි අපිටත් යම් දවසක අනුන්ගෙන් හේතුවක් නැතුව තමන්ටම වැටහි කවුරු කිව්වත් නැතත් ඔතන තියෙන්නේ මෙහෙම සංසිද්ධියක්. මේක තමයි දුක. ඔය දුක හටගන්නේ තින් තණ්හාවෙන්. ඇත්ත ඇති හැටින් දකින්න උට නැති වුණා, නැති වෙන්නේ සම්මාදිට්ඨිය තුලින් කියලා එයාගේම අවබෝධයක්. එතකොට යාට අර සත්පුද්ගල සංඥාව නැති වෙනවා. තවත් දුරටත් චතුරාර්ය සත්‍ය හොඳට අවබෝධ වෙනවා. එතනින් මෙයා නිවෙනවා නේද? පැහැදිලි නේද ඔබතුමියට? ඇද්දේ මට්ටම මේකට දීර්ඝ කියන්න ගොඩාක් දිගට කියන්නත් පුළුවන්. ඉතින් අය මම වෙලාවේ හැටියට ඔබතුමියට ගැටලු තියෙනවා නම් තව දුරටත් අහන්න. මට ඒක තේරුනේ නැහැ කියලා. ආ මම නම් මොකුත් අදහස් කරන්නේ නැහැ. මම කවුද මේ ධර්මයේ ගැන අදහස් කියන්නේ නේද? මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ භගවතා ධම්මෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පංච උපාදානස්කන්ධය අතීත වශයෙන්, වර්තමාන වශයෙන්, අනාගත වශයෙන්, ළඟ, දුර, හීන, ප්‍රනීත, සියුම්, මෝලාරික, තමා, බාහිර කියන මේ මාන 11 ඔස්සේම අනිත්‍ය බව වටහා ගන්න. එතකොට අමුතින් කියන්න දෙයක් නැහැ නේද? මේ තමා බාහිර කියන්නේ අපි හදාගත්ත දෙයක් විතරයි. විඥාණයට අහු වෙන දෙයක්. කය කොහෙටද ඔබතුමීට අහු වුනේ කියන්නේ? දැන් අල්ලලා බලන්නකෝ කය. අනික් අතින් අල්ලගන්න පොඩ්ඩක්. අහු වුනේ කොහෙටද? කොහෙටද?